අවසරයි ඩොක්ටර් රවි, කවුරුවක් අහනකම් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපිට විමසනකොට අපිට දැන් ලාවට දැනගෙන යනවා මේ පැනවීම් ඔක්කොම පටිච්ච සමුප්පන්නයි කියන විදිහට. එතකොට දැන් මම ගොඩ වෙලාට විමසන්නේ පංච උපාදානස්කන්ධය. එතන පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නව මතුණු නැත්තම් පැනලැක්ක දෙයක් විදිහට විමසෙනවා ඇතුළෙන්ම. එතකොට ඩොක්ටර් රවී, මම හිතුවා එහෙමනම් පටිච්චසමුප්පාදය ඇති වෙන්නේ අර ඇති කල්හි කියන ප්‍රින්සිපල් එකට අනුව නේද කියලා. ඇති කල්හි ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නොහෝති කියන ඇති කල්හි නැති කල්හි. අන්න එතන පොඩ්ඩක් තවදුරටත් විස්තර කරලා දෙන්න ඩොක්ටර් රවී.
පටිච්ච සමුප්පාදය ඇති වෙන්නේ කියලා අදහස් කළේ මොකක්ද?
පටිච්ච සමුප්පාදය ඇති කල්හි කියන්නේ අර මේ නිසා මේ වේ කියන ප්‍රින්සිපල් එක. එතකොට මම ඇත්තටම ඉස්සරම කාලේ විමසනකොට මට හිතුණා ආයතනයක් ඉපදීම කියන්නේම පටිච්ච සමුප්පන්න සිදුවීමක් කියලා. එතකොට දැන් මෙතන ආයතනයක් ඉපදෙනකොටම පංච උපාදානස්කන්ධය ඇති වෙනවා. ඒකත් පටිච්ච සමුප්පන්නව. එතකොට අපි දැන් යෙදෙද්දි කියන එක බලනවානේ. යෙදෙද්දි කියන එක බලනකොට එතනත් පටිච්ච සමුප්පන්න මූල ධර්මයක් තමයි ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ දැන් මම බලන්නේ දැනීමනේ. දැනීම යෙදෙද්දි කියලා බලනකොට මට අර හම්බ වෙන ඔක්කොම දේවල් පටිච්ච සමුප්පන්නයි කියලා තේරෙනවා. තේරෙනවා නෙවෙයි, හැඟීමක් තියෙනවා.
ඔව් ඒක හරි. ලෝකේ මොනවා කතා කළත් ඒකේ යමක් කියනකොට ඒ පටිච්ච සමුප්පන්න බව තමයි තියෙන්නේ.
එහෙමයි. ඔව්.
ඒක වෙන්නේ පැවිදි.
ඒක වෙන්නේ.
ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකනේ.
එහෙමයි එහෙමයි.
පටිච්ච සමුප්පාදේ හරි. ඒ ඒ ඒ බවනි.
එහෙමයි. එතකොට යමක් බව කියන එක පැනවීමක් එහෙම නැත්නම් මතුවීමක් කියන එකටත් යන්න පුළුවන්.
මතුවීමක් කියනකොට යන්න පුළුවන්ද කියන එක තමයි විමසන්න ඕන. මොකක් හරි ගැන කතා කළොත් ඒක පටිච්ච සමුප්පන්න. මතුවීමක් කියන එකත් මතු වෙන බව අපිට හම්බ වුණා නම් ඒකත් ලෝකේනේ, ඒකත් පටිච්ච සමුප්පන්නයි.
තමන්ට ලැබෙන දෙයක් නෙවෙයි එතන.
නෑ ලැබෙන දේවල් නෙවෙයි, ලෝකය කියන්නේ ලැබෙන දේවල්. ඒකට ලැබෙන දේවල් තමයි ලෝකය කිව්වත්, මම ඉන්නවා කිව්වත්, පටිච්ච සමුප්පන්නයි කිව්වත් ඒ සේරම ඒ ලෝකය. එතකොට දැන් මට පෙන්වන්න ඕන උනේ මේවා මතු වෙනවා සකස් වෙනවා කියලා දැක්කා කියලා ඒකට ඉතර වෙන එක කියන්න බෑ. සකස් වෙන බව ලැබිලානේ, පටිච්ච සමුප්පන්න බව ලැබිලානේ. අනිත්
ලැබුණාද කියන එක මට ක්වෙස්චන් මාර්කයක් එනවා. දැන් ලැබුණා නෙවෙයි නේ, සකස් වීමම හරියටම විමසගත්තොත් එතන ඉස්මතු වෙනවා. ඒකත් එක්කම සකස් නොවීම. ඒ නිසා මට කියන්න බෑ ලැබුණා කියලා, ලැබෙනවා කියලා.
අන්න හරි. එතකොට ඒ සකස් වෙන භවයේ වැරද්ද දකිනවා මිසක් සකස් වීම ලැබීම නෙවෙයි.
නෙවෙයි, සකස් වීමේ වැරද්දක්. ඒ වැරද්ද තමයි ඉස්මතු වෙන්නේ. එතකොට
දැන් දෙයක් මතක් වෙනවා, පටිච්ච සමුප්පන්නයි අනිත්‍ය ඇයි සංකතයි සේරම කියන්න බලුවා. මං අහන්නේ කවුද ඕක දන්නේ? කාටද ලැබුණේ?
කාටද ලැබුණේ කියන ප්‍රශ්නේ, කාටද ලැබුණේ කියන එක ඉස්මතු වීමක් කියලා දැන් කියන්න පුළුවන්.
හරි, ඉතින් ඉස්මතු වීම කියලා දන්නේ කවුද? ඉස්මතු වීම තමයි.
ඔබ මාන්න කියන උපතු කෝටික ප්‍රශ්නයක් වෙනවා මට.
ඒක දැන් ඉස්මතු වීම ගැන හරි කතා කරන්න තියෙන්නේ ඉස්මතු වුණ හින්දානේ, ඉස්මතු වෙන හින්දානේ. ඒකට ඉස්මතු වෙනවා හට ගන්නවා. ඒ කියන්නේ මොනවද?
එතකොට ඩොක්ටර් තමයි මට තියෙන ප්‍රශ්න තමයි. එතන මට තියෙන ප්‍රශ්න
දැන්
තමයි. එතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉස්මතු වෙනවා කියනකොට අපිට දෙයක් කරන්න බැරි තැනකනේ ඔය කතාව දිහන්නේ. ඉස්මතු වෙන දෙයක්
ඔව් ඉතින්
තියෙනවද? එතකොට ඒකටත් අර්ථකථනයක් දෙන්න බැරි වෙනවානේ.
ඒක තමයි. ඉතින් අර්ථකථනයක් දෙන්න බැරි නම් ඉස්මතු වෙනවා කියලා අර්ථකථනයක් දුන්නේ කොහොමද? ඒ තමයි මගේ ප්‍රශ්නේ.
දුන්න එක වැරදි. එතන ඉස්මතු වීමක් කියලා
ඉස්මතු වෙනවා කියලා ලැබුණේ කවුද කාටද කියලා නේ මං ඇහුවේ.
සාකච්ඡාවේදී එහෙම කියන්න වෙනවා. හැබැයි ඇත්තටම දකිනකොට ඉස්මතු වීමක් කියන එක මට පලව ගන්න බැහැ ඇත්තටම. හැබැයි සාකච්ඡාවේදී මේක මෙහෙම වෙන්න විය යුතුයි වගේ අදහසක්.
මට ඕන දැන් වාහරිද වැරදිද කියන එක නෙමෙයි. දැන් ඒ කල්තර විමසන පැත්තක් යොමු කළා කියන එක විතරයි.
මෙතන විමසීම තමයි කියේ.
ඒ බලන්න ඕන පැති, බලන්න ඕන පැති මේ කියන්නේ.
එහෙමයි එහෙමයි. සිද්ධ වෙනවා ඩොක්ටර් අපි වරද ඉස්මතු කරලා දෙන්න.
හඳයි හඳයි හරි.
ඉස්මතු කරලා දෙන්න කියලා.
නෑ වරදක් කියන එක නෙමෙයි, බලන්න පැති ටිකක් විතරයි ඒ මතක් කළේ.
හොඳයි.
හරි, තෙරුවන් සරණයි.
ඉරියන් සර්මයි ගොඩක් ගොඩක් පින් ඩක්ටර් ආවේ අගය කරනවා. මේ කරන කටයුත්ත නිර්වාණ අවබෝධයම ලැබේවා. ඩක්ටර් ආවේ කවුරු හරි ප්‍රශ්නයක් අහනකම් මම තව ප්‍රශ්නයක් අහන්න. පටිච්ච කියන එකේ පච්චයා කියන එකේ තේරුම මට ලාවට දැනට තේරෙනවා. ඒ දෙක ගැන විග්‍රහයක් කරලා දෙන්න පුළුවන්ද ඩොක්ටර් ආවේ? දැන් මම උදාහරණයක් කිව්වොත් අවිද්‍යා පත්‍ය සංඛාරා. ඊට පස්සේ කියනවා චක්කුංච පටිච්ච රූපේච කියලා. ඉතින් ඔය පාලි වචන දෙක මට තේරෙන්නේ කොහොමද කියන එක මම දන්නේ නැහැ. මම හරියට තේරුම් ගත්තද කියලා. හැබැයි පත්‍ය කියන තැන නිසා කියලා මම සිංහලෙන් තේරුම් ගත්තා. පටිච්ච කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් කියලා තේරුම් ගත්තා. ඒක තවදුරටත් විස්තරයක් කරලා දෙන්න ඩොක්ටර් ආවි පින් සිද්ධ වෙනවා.
ඒ දෙකේ වෙනස නිසා කියන එකයි හේතු ප්‍රත්‍යයෙන් කියන එකයි දෙකේ වෙනසක් තියෙනවා.
මට ලොකු වෙනසක් තියෙන්න බෑ කියලායි තේරෙන්නේ. හැබැයි ඇයි
මෙතන
ඒ වුණාට මගේ ප්‍රශ්නේ ඇයි වචන දෙකක් පාවිච්චි කරේ? බුදුහාමුදුරුව නිකමට වචන පාවිච්චි කරන්නේ නෑනේ කියලා මගේ හිත තුළ කාරණයක් ගියා.
ඒක හරි. හොයන්න දැන් ඒ දැන් නිසා කිව්වත් හේතු ප්‍රත්‍යයෙන් කිව්වත් නිකන් අදහස වගේ. හැබැයි පොඩි වෙනසක් තියෙන්නේ. දැන් හේතු ප්‍රත්‍ය කියනකොට මොනවා හරි තියෙන්න ඕන. ඒවයින් දෙයක් හැදෙන්න ඕන කියන අදහස තියෙනවානේ. හේතු ප්‍රත්‍ය කියනකොට නේද?
ඔව්. යම් කිසි දේවල් තියෙනවා එතන.
ඔව්. ඔව්. මේ එක ඊ හේතු කියන જાතිය තියෙන්න ඕන. එකෙන් ඉපදුන දේ තියෙන්න ඕන වගේ එකක් තියනා නේද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියනකොට.
එහෙම අදහසක්
අපි හේතුවක් දන්නවා, ඵලයක් දන්නවා තව විදිහකට කිව්වොත්. හැබැයි පටිච්ච සම්පන්න කියනකොට ඊතර වෙන දර්ශනයකට ගේන්නේ.
එතකොට ඩොක්ටර් අවි තමන් දන්නවා කියන එක ඉස්මතු වෙන්න බෑ එතනනේ. මුලදී
දැනගත්තා. ඒ තමාගේ කතාව වෙන පැත්තක්. දැන් මම කියන්නේ පොඩි වෙනසක් තේරෙනවද? දැන් අපි හේතුවත් ලැබිලා ඵලයක් ලැබිලා හේතුව නිසා ඵලය කියනවනේ. නැත්තම් කියන්න බෑනේ. ඒ කතාවයි ඔය හේතුවෙන් එතර වෙන එකයි ඵලයෙන් එතර වෙන එකයි. ඒ කතාවේම නිෂ්ප්‍රභා බවක් දකින පැත්තකට තමයි පටිච්ච සමුප්පාදේ යොමු කරන්නේ. අර හේතුඵල සම්බන්ධය කියලා අපිට හොඳ තර්කයට ලොජිකලි ගැලපෙනවනේ. අන්න එතකොට ඒක දැනගත්ත මම ඉන්නවා. ඒ ලෝකේ හේතුඵල කියන්නේ ඒකයි. අනිත් එක හේතුවයි ඵලයයි කියනකොට මේ කියලා කියන්න බෑනේ. හේතුව එකක් ඵලය වෙන එකක්නේ. ඒකට මෙයයි ඒයි වෙන්නේ නැහැ. මේ ඇතිකල්හි මේ වේ කියනකොට එහෙම ಜಾති දෙකක් පෙන්වන්න බෑ.
එන්නන්න බෑනේ.
ඒ පටිච්ච සමුප්පන්න කියනකොට ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ මේ ලෝකේ කතාවක් නෙවෙයි, ඊතර වෙන පැත්තකට යොමු කරන්න. ඒකට පුද්ගලිකුත් නැහැ. ලෝකෙත් නැහැ. නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ අදහසේ තියෙන්න ඕන ඊතර වෙන පැත්ත. හේතුඵල කියුගහන් අපිට හේතුත් හම්බ වෙනවා ඵලයක් හම්බ වෙනවා. මෙන්න මේ තේකොළ සීනිය අරවා මේ වදාලා තේක හදනවා වගේ. තේකත් අපි දන්නවා හේතුත් දන්නවනේ. එතකොට මොනවා හරි දැනගත්තා වෙනවා. ඒ කියන්නේ යමක් පිහිටලා, යමක් පිහිටලා කියන්නේ අනිවාර්යෙන් මම ඉන්නවනේ.
එහෙම යමක් හිටියොත් මම
සම්පන්න. ඔව් පටිච්ච සම්පන්න කියන්නේ මම කියන එකට පහරක් වදින්න එපා. ඒක යෙදෙන්න බෑනේ. එතකොට ඒකේ අනේ ඒ අර්ථෙන් දැන් අවිජ්ජා පත්‍යා කියනකොට සංඛාරා කියනකොට ඊතර වෙන දර්ශනයකට යොමු කරන්නේ. ඒක බුදු කෙනෙක්ට ආවේනික දහමනේ. දැන් ලෝකේ දෙයක් විස්තර කරනකොට මේක තියෙනකොට මේක හේතුඵල ගැලපෙනවා. හේතුඵල ගැලපීම බුදුදහම නෙමෙයි. දැන් බුදුදහම හේතුඵල දහමක් කියලා ඔය තර්ක කරන්නේ. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ හේතුවක් හම්බ වෙලා ඵලයක් හම්බ වෙලා ඒ දෙක ගැලපෙන හැටිත් හම්බ වෙලා ඕක දැනගත්තු මමත් ඉන්නවා කියන එක. දැන් බුදුදහමේ පෙන්වන්නේ ඊතර වෙන පැත්ත.
එහෙමයි.
පටිච්ච සමුප්පාදේ කියනකොට අපිට ඒක තේරෙනවා නම් මේ මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා මේ කොට ඒක ඊතර වෙන එකක් නෙවෙයි. තව මොකද්ද දැනගත්තු මම ඉන්නවනේ.
ඔව් ඒ මට තේරිල්ලක් වෙලා නැතන. ඔව් මට තේරිල්ලක් වෙලා.
ගැළපීමක් ඇවිලා තියෙන.
එහෙමයි.
ගැළපීමක් වෙනවා කියන්නේ ගැළපෙනවා කියන්නේ බුදුදහම ඇහෙන්නේවත් නැහැ. තව මොකද්ද දැනගන්න. මම දන්නවා කියන එකටයි යන්නේ. මේකේ මම දන්නවා කියන එක නෙවෙයි මම කියන එකට පහරක් වදින විදිහේ වැඩපිළිවෙල. තමාස්මතු වෙන්න කිසිම විදිහක් නැහැ. හරි. ඊතර වෙන දර්ශනේ. ඒක ටිකක් ගැඹුරු.
එතකොට ડોક્ટર නවී අවිද්‍යා පත්‍ය. අවිද්‍යා පත්‍ය සංඛාරා කියවම
අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ නිකන් අර බල්ලා වතුරට වෙනකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඌට හිතෙන්නේ.
ඔව් ඒක තමයි එතන තියෙන අවිද්‍යාව නිසා හටගත්.
ඔව් තමතමනේ කරන්නේ. නොදන්න කම එකමයි කතාව. නොදන්න කම එකමයි කතාව. අන්න ඒ විදිහට ගන්නකො.
ඔව් ඒක එක පැත්තකටයි යන්නේ.
දන්න කමට අපිට වතුරේ බල්ලා හැදුනේ මෙහෙමයි අරවා මේවා කිය කියා ඉන්න ඕනද?
එහෙමයි.
ඔය කතා කරන තැනම මෝඩකමයි යදිලානේ.
එහෙමයි.
මේක බාරගත්තු හින්දානේ කතා කරන්න පුළුවන්. දෙයක් කරපු හින්දා.
අවිද්‍යාවනේ එතන බේස් එකට ගන්න පුළුවන් වෙන්නේ අවිද්‍යාවනේ.
අවිද්‍යාව කියන්නේ නොදන්න කම.
නොදන්න කම.
ඇත්ත ඇති හැටි නොදන්න කම. නැත්නම් යථා භූත ස්වභාවය නොදන්න කම. ලෝකේ තමන් දන්නවා කියලා පෙන්නන්න නෙමෙයි තමන්ටම වුණත් ඔන්න මට දැන් මේක තේරෙනවා කියලා එනවනම් ඒක බුදුදහම නෙවෙයි.
නෙවෙයි නෙවෙයි.
ඒකට දැන් අර හේතුඵල සම්බන්ධයේ සාමාන්‍ය අපිට ගැළපීමක් නේ තියෙන්නේ.
තම ඔව් තම ගැළපීමක්. කෙනෙක්
පෙන්නන්නේ ගලප ගන්න එක නෙමෙයි ඊතර වෙන දහමක්.
එහෙමයි.
අදහසක් එන්නේ නැති නේ.
අදහසක් ආව හැබැයි තාම ඒක හරියටම අදහස ඇතුළට ගියේ නැහැ.
ඔයි දැන් හරියටම එනවා කියන්නේ ආයෙ ගැලපෙනවනේ. ඒකට බුදුදහම නෙමෙයි.
එතකොට මම තමයි ගල්පයි
කියලා හම්බ වෙනවා නේද? ආපහු හම්බුනේ කාටද කියන ප්‍රශ්නේ අහන්න වෙනවා.
ડોક્ટર නම් එතන තව පොඩ්ඩක් එක විමසන්න මම පටන් ගත්තා. මට හරියට කරගන්න බෑ. එතෙන් ડોક્ટર නම් මට තවදුරටත් ඔක විමසීම තුලින් පියවර දෙක තුනක් කියලා දෙනවද?
ඊවර කියන්නේ ඉතින් යමක් දැන් අපි මට්ටමට කරන්න පුළුවන් මොනවා හරි කියලා යමක් කියලා ලැබෙනවා නම් ඒ ලැබුණේ කොහොමද කියලා විමසන්න. කොහොමද මේ කෙසේද මේ කෙසේද මේ කොහොමද මේ
ඒ විමසීම
වතුරේ බල්ලා හම්බ වෙන කෙනාට අපිට කියන්න වෙන්නේ ඕක හම්බුනේ කොහොමද කියලා හොයන්න.
ඔව් ඒක කෙරිගෙන යනවා ඩොක්ටර්
හොයන්න උදව් කරන විදි තමයි ඔය ආයතන විදිහට බලන්න, ස්කන්ධ විදිහට බලන්න, ධාතු විදිහට බලන්න, ඒ වගේ එක එක විදිහට පොඩි උදව්වක් දෙනවා මිසක් ඒක දැනගත්තා කියලා හරියන්නේ නැහැ. අර ඒ දැක්ම ඇති වෙන්න ඕන. මෙන්න මේ වගේ. මේ වගේ කියන්නේ එකත් දන්නව නෙමෙයි, හැබැයි වෙන දෙයක් හම්බ වෙනවා නම් ඒක දහම නෙවෙයි කියන පැත්ත. මම යෙදෙනවද? මම යෙදෙනවද? ඒ සක්කායටනේ පහර දෙන්නේ. සක්කාය බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කාය සුඛීය බව, සුඛීයත්වේ තමා බව. නැතුව තමන්ට ලැබෙන දේවල් ගැන කියන්න නෙමෙයි, තමා බව. තමා බව යෙදෙන්නේ කොහොමද? මම කවුද කියන පරීක්ෂණයට තමයි යන්නවා.
එහෙමයි ඩොක්ටර්. මම තවදුරටත් ඒක මාතුලින් විමසල බලන්නම්. විමසීමට නම් යොමු වෙන්න පුළුවන්. හැබැයි ඔතන ටිකක් නෙමෙයි සම්පූර්ණයෙන් අමාරු තැනක් කියලා මට හිතුණා.
ඒක එහෙම තමයි.
දැන් සර්මයි ඩොක්ටර්.
දැන් සර්මයි.
අර එතකොට ඒ මූලධර්මයේ තියෙන ගැඹුරු තත්ත්වය මට මේ ටිකක් ටිකක් හිතා ගන්න පුළුවන් වරද. තතතා අවිතතතා අනන්‍යතතා කියන මේක මේකමයි කියන ඒවා කිය අදහසක් මතුවෙන්න පටන් ගත්තා. එතකොට ඒක ඒක තුළින් බලනකොට ඒක තුළින් බලනකොට මේක නිකන් එක එන් පොයින්ට් එකක් වගේ තමයි මට ඇතුළට යන්න පටන් ගත්තේ. තතතා අවිතතතා අනන්‍යතතා
ඒක තුලින් බලනවා කියලා එකක් නෙමෙයි. මේ බුදුහාමුදුරුවෝ කියපු එක කාටවත් මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න බෑ.
ඔව් ඒ ඔව් එහෙමයි.
ඒක එහෙමමයි. කියන එක ඒ තුලින් බලනවා නෙමෙයි. ඒක දකින්නකොට ඊට වඩා දෙයක් කියන්නේ කොහොමද?
ඒක තමයි සිංහනාදයනේ.
ඒ සිංහනාදය ඒ දහමේ ලක්ෂණය ඒක එහෙමමයි. අවිතතත මේ වෙන විදිහකට
කියන්න බෑ.
එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඔව්. මම නැත්තම් ඔහොම නෙමෙයි වෙන වෙනස් ක්‍රමයකුත් තියනවා කියලා එහෙම කියන්නත් බෑ. අන්සේ නෑ. ඔව් මේක මෙහෙම්මමයි. එහෙම ඒ මෙහෙම්මමයි කියන එක වැරදි කියන්නත් බෑ. නෑ ඔහොම විතරක් නෙමෙයි මෙහෙමත් වෙන්න පුළුවන් කියලා එහෙම කියන්නත් බෑ.
අනන්‍යතත මෙසේ බවයි අන්සේ බවයි කියන එක ප්‍රතික්ෂේප වෙනවා. එතකොට
ඔව් මෙසේ බවක් හරි අන්සේ බවක් හරි මෙසේ නොවන බවක් හරි
අන්සේ නොවන බවක් හරි ඒ හතරම.
ඔව් මෙසේ කියන ඒක එහෙමමයි කියන කතාව තියෙනවා. ඒ කියන්නේ ඒක වැරදි කියන්න බෑ. හරි
ඔව් ඒක තියෙනවා. හැබැයි අන්සේ බව මෙසේ බව එකතු කරලා ගන්න බෑනේ.
නෑ නෑ සතතා කියන්නේ ඒක එහෙමමයි.
ඒක එහෙමමයි.
ඔව්.
එතකොට අන්සේ නොවන බවක් දෙවෙනි තේන කියන්නේ.
ඔව් අන්සේ නොවන බව. මෙසේ නොවන බව. ඒක එහෙමමයි කියුවට පස්සේ ඔහොම නෙවෙයි කියන්න බෑ.
කියන්න බෑ.
නැත්තම් වෙන විදිහකට වෙනවා කියන්නේ අන්සේ කියන්නේ වෙන විදිහක් නේ.
ඔව්. වෙන විදිහක් වෙන්නේ නැහැ. වෙන්න බෑ.
වෙන විදිහක් වෙන්නේ නැහැ. ඒක ඉතින් දහමේ තියෙන ලක්ෂණයක්. බුදු කෙනෙක්ගේ සිංහනාදයක් කියන්නේ ඒකයි.
එහෙමයි. ඒක ගැන කතා
කරන්නේ. මේ බව ප්‍රත්‍යක්ෂ වෙනවා මේක දකින්න.
එහෙමයි. දැන් එතන තමයි මගේ විමසීම ගියේ. මට තේරුම් ගන්න බැරි වුණා හැබැයි. කමක් නැහැ ડોક્ટર රවි අපව කියවලා කරලා විමසලා බලන්න.
ඔව්. ඔව්. ওই දෙකෙන්ම ආයේ ගලපන පැත්තකටත් ගියා. ඒකත් පොඩ්ඩක් සිහියෙන් තියාගන්න.
ඔව් ડોક્ટર අපි පළවෙනිම කියන කර ගැළපීමකට ගියා කියලා මට ඇතුලෙන් වැටුණා. හැබැයි කියා ගන්න බැරුණා වෙන විදියක.
දයි තෙරුවන්
සරණයි. මන්දමයි ડોક્ટર අපි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોક્ટર අපි. තෙරුවන් සරණයි.
කියනවා.
ඔබට මාත පළවෙනිම ඔබලක් පින් අපිට මේ අපහැදිලි දේවල් පැහැදිලි කර දීම සම්බන්ධයෙන් මම අර මේ දැන් අර මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය පොතේ අර පිටු අංක 182 අර 39 වෙනි පරිච්ඡේදයේ තියෙන දෙකක් සම්බන්ධයෙන් අහන්නේ. දැන් ඒකන දැන් අපි දැන් මොකක් හරි දැක්කහම කහා පාට නිල් පාට රතු පාට කියලා මේ අපි අඳුර ගන්නවා. ඒ එතකොට මේ එතකොට ඒක අර සාසවා උපාදානීය කියලා කියනවා. ඒ කියන්නේ ආශ්‍රව සහිත උපාදානයෙන් අරගත්තා කියන එක. එතකොට මේ එතකොට දැන් අර දැන් අපි කියමුකෝ මේ ධර්මයේ කියන්නේ රූප උපාදා දැන් පංච උපාදානස්කන්ධයයි පංචස්කන්ධයයි කියලා කියන්නේ අර එතකොට ඒක වෙනස වෙන්නේ අර සාසවා උපාදානීය කියන ආශ්‍රව සහිතව උපාදානය කරා කියන කතාව ගැන අන්නේ ගැන පොඩ්ඩක් ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන් නම් තෙරුවන් සරණයි.
ඔව් දෙයක් කියලා දැන ගන්නකොටම අඳුර ගන්නකොටම සාසවා උපාදානීය වෙලා ආශ්‍රව යෙදිලා උපාදාන වෙලා ඒක තමයි දැනගන්න ඕන දෙයකට දාලා බලන්න. අනේ දැන් ගහක් පේනවා කියලා හිතන්න.
එහෙමයි.
මම පේනවා ගහක කොළ පාට තියෙනවා කොළ වගේ තියෙනවා අතු තියෙනවා ඒ වගේ ඒවා හින්දානේ ගහක් තියෙනවා කියලා කියන්නේ.
එහෙමයි.
හරි. දැන් ඒකේ මේ හැඩය කියන එක.
එහෙමයි.
මේක ලස්සනයි කියන එක.
එහෙමයි.
දැන් ලස්සනයි කියන එක බලන්නකො ලස්සනයි කියන එක ගහටයි තියෙද?
ඔව් නෑ ඒක මගේ මේකත් මගේ දැක්මත්
ඒ සංකල්පයක් විතරනේ.
සංකල්පයක් විතරයි.
එතකොට ඒ ගහේ හැඩය කියන එක ගහේ තියෙන එකක්ද?
නෑ ඒකත් මගේ සංකල්පයක්.
අමාරුයි. ඒකත් සංකල්පයක් කියලා පේනවා හොඳට බැලුවොත්. අපිනේ කියන්නේ ඔය හැඩේ කියලා. මට නේ හම්බ වෙන්නේ.
එහෙමයි.
ගහ කිව්වේ නෑනේ මෙහෙමයි
කියලා. නෑ කිව්වේ නෑනේ ඒ පැහැදිලි.
ඔකම ගන්න දැන් ඔය කොළ පාට කියන එක ගහේ තියෙන එකක්ද?
නෑ
ඒකත් මගේ ඒකේ තියෙනවා කියලා.
එහෙමයි.
ඒකත් මගේ සංකල්පයක් කියලා හොඳට බැලුවොත් පේනවා. එතකොට ඔය සංකල්ප ටික අයින් කළොත් දෙයක් තියෙනව නෑ එතන. ඉතුරු වෙන්නේ නැපයි. අපේ සංකල්ප ටික නෙවෙයිනේ. අපේ සංකල්ප ටික අයින් කළොත් මොනවද හම්බ වෙන්නේ? ගහ කියලා එකක් තියෙනවද?
ඔව් ගහ කියලා ගන්න බෑ එතකොට.
එකක් ඉතුරු වෙන්නේ නැහැ අපේ සංකල්ප ටික අයින් කළොත්.
ඔව් එහෙමයි.
එහෙනම් ඉතින් සංකල්ප වල එකතුවකටනේ අපි ගහ කියලා
තියෙන්නේ. එහෙමයි. පැහැදිලිව මෙහෙම
කල්පවල එකතුවකට නේද ගහ කියලා තියෙන එක. ඒක හොඳට බැලුවත් තමයි තේරෙන්නේ.
එහෙමයි.
එතකොට සංකල්පවල එකතුව කොහමද දෙයක් වෙන්නේ? එහෙම එකක් තියනවාද? දැන් අපි ඒ ගති ටික එකතු කරලා ගති ටික තියනවට අපි නමක් දෙනවා. ගති ටික තියෙනාට නෙමෙයි අපි දැනගන්න ලක්ෂණ ටික. අපි දැනගන්න ලක්ෂණ ටික කියාගන්න නේද අපි මේකට මෙන්න මේ නම දෙමු.
එහෙමයි.
ගහ කියලා නම දෙමු. ගහ කියනකොට දැන් අපි සම්මතයකට එනවා. අපි දැනගන්න ලක්ෂණ ටික ඒකේ තියෙනවා.
එහෙමයි.
ඒත් අපි දැනගන්න ලක්ෂණ ටික ඒකට අයිති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මට ඇහෙන බව මගේ ඇහි මන් දකින ගතිය මට අයිති
එකන්නේ
කොහොමද එළිය එකේදී එළිය එකේ තියෙනවා කියලා තමයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙනම් අපි අර සංකල්පේ එළිය තියෙනවා කියලා තමයි එකක් බවට පත්
කරන්නේ.
යමක් බවට පත් කරන්නේ.
එහෙමයි.
ඇස් පේන්නේ නැති කෙනාට ඔය කතාව නෑ. එහෙන් දැකීම මත. ඒක හොඳට තේරෙනවා අපි මොකක් හරි උපකරණයක් හරහා බලුවා කියන්නේ. දුර බලන කණ්ණාඩියක් හරි මොකක් හරි අන්වේක්ෂයක් හරි අරන් බලනවා. දැන් ඒ පේන ටික නිකන් බලන කෙනෙකුට තියෙනවද?
ඔව් නිකන් නෑනේ.
ඒ කතාව මොකක්වත්. ඒකට අර දැනගන්න ගතියත් එක්ක නේද? ඒ දේ මෙහෙමයි මෙහෙමයි කියලා කියන්න හදන.
ඔව් අපි ඇතුලෙන් දාන ටිකත් එක්ක තමයි ඒක අපි අඳුරගන්නේ.
අන්න හරි. ඇතුලෙන් දාන ටික අයින් කළොත් දැන් මොකද්ද කියන්නේ? කියන්න දෙයක් ඉතුරු වෙනවද?
කියන්න දෙයක් ඉතුරු වෙන්නේ.
තමන්ගේ සංකල්ප ටික අයින් කරලා බලන්න දෙයක් තියනවාද කියලා. එහෙම බලාගෙන යනකොට දැන් දෙයක් කියලා කියන්න මේ ටික අයින් කරාට පස්සේ ඒ අපි දාපු ටික අයින් කළාට පස්සේ මොනවාද ඉතුරු
වෙන්නේ?
එහෙම අපි දෙයක් කරලා තියෙන්නේ අපේ අදහස්ම ටිකක් එකතු කරලා.
එහෙම
රෝකමන් කියන්නේ දැන් අර අර 3D පින්තූර හදන්නේ දුමක් යොදලා ඔකට ලේසර් බීම්ස් අල්ලනවානේ.
එහෙම
ආලෝක. එතකොට දැන් ඒකේ අපිට අතන මෙන්න මේක තියෙනවා වගේනේ පේන්නේ.
එහෙම.
දැන් අපිට මේ පේන මට්ටම මිසක් ඇත්තටම එහෙම තියෙනවද?
ඔව් ඇත්තටම නැහැ.
හම්බ වෙනවද? ඔව්. එන්නට නිකන් තියෙනවා වගේමනේ.
එහෙමයි.
ඒ වගේ උදාහරණ වණ තරම් ගන්න පුළුවන්. දැන් චිත්‍රපටියක් බලනකොට ඒකේ ඔක්කොම තියෙනවා වගේනේ. ටීවී එක බලනකොට ඔක්කොම තියෙනවා වගේනේ.
එහෙමයි.
ටීවී එක ඇතුලේ මොනවද තියෙන්නේ? නැත්නම් ඒ ස්ක්‍රීන් එකේ මොනවද තියෙන්නේ? අපි හිතපු එකක්වත් තියෙනවද?
නෑ නෑ කුමාර වර්ණනේ තියෙන්නේ.
හරි. වර්ණනේ තියෙන්නේ කියලා ඒ උපමාවට කියත හැකිය. හැබැයි වර්ණ කියන ගතියත් අපි දැනගත්තු එකක්
නෑ. වර්ණත් අපි දාගත්ත එකක් එහෙමයි.
ඔව්. වර්ණ අන්ධතාවයේ තියෙන කෙනෙක් වැළුවොත් ඒ වර්ණ නෙමෙයි පෙනිලා
තියෙන්නේ. එහෙමයි.
වෙන මට්ටමේ හැක් තියෙන කෙනෙක් බැලුවොත් ඒ අපිට පේනේ වනේ පෙනිලා
තියෙන්නේ. එහෙමයි.
නේද? ඒ හැකියාව අනුව දැකපු ඒව නේද?
ඔව් එහෙමයි.
එතකොට ඒවා ඒ තියෙන දෙයකට සම්බන්ධ කරන්න දැන් එක දෙයක් තිබුණොත් එහෙම පුළුවන්. හැබැයි අර සංකල්ප ටික අයින් කළොත් දෙයක් හම්බ වෙන්නේ නැහැ.
හම්බ වෙන්නේ
නැහැ එහෙම. අර සංකල්ප ගොඩක එකතුව යමක් කරලා.
එහෙමයි.
ඊට පස්සේ ඒ යමක ලක්ෂණ තමයි. දැන් ගහ හැදුවට පස්සේ ගහේ කොළ කියනවා. ගහේ අපි කියනවා. ගහ කියන්නේ මොකද්ද කියලා අපි විමසන්නේ. අර ඉර උදා වෙන හින්දා නැගෙනහිර කියලා කිව්වනේ.
එහෙමයි.
ඒ නැගෙනහිර කිව්වේ ඉර උදා වෙන හින්දානේ. දැන් අපිට ඉර උදා වෙන කතාව මතක නැහැ නැගෙනහිර ඉතුරු වෙලා.
එහෙමයි.
දැන් බලනවා නැගෙනහිරෙන් ඉර උදා වෙනවා ඉර පා වෙනවාද කියලා.
එහෙමයි.
එච්චරකට අපි අර පනෝගත්තු එක නිත්‍ය කරගෙන සංකල්පය. නැගෙනහිර කියලා එකක් තියෙන්න පුළුවන්ද ඉරපායන් නැත්තම්?
බෑනේ ඉරපායන හන්දනේ ඉතින් නැගෙනහිර කියලා
කියන්නේ. ඔව්. ඒ ලේබලේ දාපු එකක් කියලා එකක් තියෙනවද ඇත්තටම?
එහෙමයි.
අර සංකල්ප ටික අපි හිතනවා ඒ කියන්නේ අපි ජීවත් වෙන්නේ එහෙම දෙයක් තියෙනවා කියලා. ඒ වුණාට ඇත්තටම හොයාගෙන ගියොත් ලැබෙනවද? එකයි මේක හොයන්න කියන්නේ. සකස් වුණ විදිහ හොයන්න. සමුදේ හොයන්න, සකස් වුණ විදිහ හොයන්න. අනේ සකස් වුණ විදිහ හොයන හරියට හැවුවොත් ලැබෙන්නේ
නැහැ.
එහෙම. හරියට සකස් වුණ විදිහ හොයනවා කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඉපදුනේ කොහමද කියලා මනසිකරණය කරන. ඒක ප්‍රතිපලයයි. මෙහෙමයි කියලා ලැබෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ සකස් වුණ විදිහ හම්බ වෙනවා, හම්බ වෙනකොට පණවන්න විදිහක් නැති වෙනවා. ඒ කියන්නේ වතුරේ බල්ලා හැදුනේ කොහොමද කියලා හම්බ වෙනකොට වතුරේ බල්ලා කතාව නිෂ්ප්‍රභා වෙනවා.
නිෂ්ප්‍රභා වෙනවා
එහෙමයි. ඒ කතා කරන්න විදිහක් නැති වෙනවා. ඔය වගේ දැක්මක් තමයි ඉතර වෙන.
මිරිංගුව තියෙන තැනට ගියා වගේ වෙනවනේ ડોක්ටර්.
නෑ, මිරිංගුව තියෙන තැනට ගියා වගේ. ඒ කියන්නේ එතෙන්ට ගියානේ එතන හිටියානම් දැන් මිරිංගුව කියලා අනිත් අය ඈත ඉඳන් කතා කරනකොට මොකක්ද අහන්න එන්නේ මොනවද ඔයගොල්ලෝ කියවන්නේ?
එහෙමයි.
අර ඒ කිසිම අදහසක් එන්නේ නැහනේ මොකක්ද කියලා.
එහෙමයි.
අනේ ඒ වගේ නේද ඔයගොල්ලෝ හදාගෙන කියනවා. අන්න ඒක අපිට දාගන්න ඕනේ. අපිට යමක් හම්බ වෙනකොට අපි දෙයක් හදාගෙන තමයි මේ කියන්නේ. සකස් කරගෙන.
දැන් එතකොට ડોක්ටර් අපි දැන් අර මේ දැන ගැනීම තියෙනවානේ. දැන් අඹගහ කියලා දැන ගැනීම තියෙන එක ඒක දැන ගැනීම අර ප්‍රඥාවෙන් දැකීම තමයි. ප්‍රඥාවෙන් දැක්කහම තමයි එතන මේ දැනගත්ත දේ නිෂ්ප්‍රභාවේ.
දැනගත්ත දැන ගැනීම තියනවා. දැන ගැනීම විතර ඒකට යමක් පනවන්න විදියක් නැති වෙනවා.
පනවන්න විදියක් නැති වෙනවා හිමයි.
ඒක මේකයි කියලා පෙන්වන්න බැරි වෙනවා. කියන්නේ ඒක කියන කතාව අර වතුරේ බල්ලට මොකද වෙන්නේ? වතුරේ බල්ලා හැදෙන හැටි දැනගන්න.
ආ වතුරේ බල්ලෙක් ගැන කතාවක් එන්නෙම නැහැ නේ එතකොට.
අන්න කතා කළේම මෝඩකමට කියලා පේනව නේද?
පේනවා එහෙම.
නොදන්න කමටයි ලැබෙන්නේ.
එහෙම.
මොනව හරි ලැබෙන්නේ අපේ නොදන්න කමත් එක්ක. ඔව්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ප්‍රමාණ පින් ඔබතුමාට. තෙරුවන් සරණයි ડોක්ටර්.
තෙරුවන් සරණයි සර්. මට බලන්න කිව්ව හිතේ හදිස්ස දේවල් තියෙනවද කියලා.
හිතේ ඔව් දැන් ඉස්සලා හිතේ හැදෙනවා මිසක් එළිය නෑ කියලා නේද?
ඔය එළිය නෑ කියලා හිතේ තියෙනවා කියලා ඒක හිතේ තියෙන දේවල් තියෙනවද කියලා හිත බලන්න කිව්වා.
එතකොට හිතේ හැදුනා කියන්නේ මොකක්ද කියලා බලන්න.
එතකොට වැලිය දැන් මේ අපිට කනට ඇහෙන ශබ්දයක් කලට ශබ්දයක් ඇහුනහම අපි ලිතර දේවල් මම ගන්නවා. දැන් ලේනේ කෑ ගැහුවා හංග ගමන් අර ලේන ගහ උඩින්දගෙන කෑ සතෙක් කෑ ගහනවා ශබ්දය හිත ගමන් අපි හිතා ගන්නවා ලේනේ තමයි ඒ කෑ ගැහුවේ ඒ ලේන ගහ උඩින්දගෙන කෑ ගහනවා කියන්නේ. ඒක ඒක පෙර දැනුමත් යොදා ගන්නවා. පෙර දැනුමින් තමයි ඒක මේ ලේන කියලා අපි දාගන්නේ. එතකොට අර අතීතේ තමයි පෙර දැනුම ආවේ අතීතයෙන්. අතීතේ ආපු එක දැන් මෙතනට කොහොමදවත් එන්න බෑ. එතකොට ඒ අතීතේ හිටපු දේන මෙතන කොහොමද දැන් මෙතන ඇත්තෙත් නැහැ. ඒ නිසා පෙර දැනුම දාගන්න බෑ කියලා කියලා ඒ දැන් ඒ පෙර දැනුම අපි ගන්න මතකයි. මතකයෙන් ගන්න ඒ නිසා ඒ ලේන නෙමෙයි කියන එක. එහෙනම් එතකොට දැන් අපි හිතේ හදාගන්න දේ තියෙන්නේ හිතේ හදාගත්ත එක හතර මහ ධාතු රූපයකුත් නෙමෙයි. අල්ලන්න හැමත් බෑ. ඒ නිසා එතන කොහොමදවත් දෙයක් නෑ. ඒක මේ හදාගත්ත චිත්‍ර රූපයක්. අහසේ ඇඳපු චිත්‍රයක් වගේ. එතකොට අහසේ ඇඳපු චිත්‍රයක් කොහොමදවත් දකින්නවත් අල්ලන්නවත් තියෙන දෙයක්වත් නෙමෙයි. ඒතර ඒ වගේ දෙයක් තමයි මේ හිතේ හදාගත්ත දේ කියලා. ඔව්. අර වතුර බල්ල වගේ කියලා ඒ විදිහට දෙයියා. එයාට හැබැයි එළිය දේවල් කියලා කියලා එළිය දැන් දේවල් තියෙනවා කියලා අදහසකුත් තියෙනවා ඒකේ.
ඔව්. අනේ ඒකයි. එළිය මුකුත් නැහැ කියන එකට යන්න එපා. ඒ තියනද නැද්ද කියන එක නෙමෙයි අපට තියෙන ප්‍රශ්නේ. අපි කොහොමද ඒකට එකතු වුනේ? කොහෙවත් ඉන්න මම කෙනෙක් කොහොමද එතෙන්ට එකතු වුනේ? ඒ මගේ සංකල්ප කොහොමද එතෙන්ට රින්ගුයි? ඈ තමන්ගේ සංකල්ප තමන්ගේ අදහස් කොහොමද එතෙන්ට එකතු වෙන්නේ? දැන් සද්දේ ඇහෙන කොටනේ ලේනෙක් කියලා දැනගත්තා.
අපේ අදහස් මගේ අදහස් දානවා.
දැන් සද්දෙට අයිතිද මගේ අදහස්?
නෑ, සද්දෙට මගේ අදහස් අයිති නෑ.
මට ඕන එකක් හිතන්න පුළුවන්.
එහෙමයි.
මේ
එහෙමයි.
එතකොට ඒ හිතපු දේවල් ගැන විග්‍රහය වඩා ඕක සිතීමක් කියලා දැක්කොත්. හිතුවේ ඉස්සලා කිව්වනේ ඔය පෙර අදහස් ටිකක් කියලා, අතීත අත්දැකීම් කියලා. අතීත අත්දැකීම් දැන් වෙන්න බෑ කියලා කිව්වනේ. ඔව්
එහෙමයි.
දැන් මම හිතුවත් ඇයි එහෙම කියන්න ඕන උනේ? ඒ කියන්නේ ඔන්න දැන් අර වතුරේ බල්ලා පෙර ඇසුරක් කියලා කියනවා කියමුකෝ.
එහෙමයි.
බල්ලෙක් ඉන්නවා කියන එක පෙර ඇසුරා. ඒ කියන්නේ කලින් බල්ලෙක් ගැන දැනගෙන හිටියා හින්දා තමයි ඔය දැනුත් බල්ලෙක් ඉන්නවා කිව්වේනේ වතුරට ඇවිලා.
එහෙමයි.
දැන් මම ඕකේ අනිත් පැත්ත ඇහුවා. ඇයි ඒක පෙර ඇසුරක් කියන්න ඕන උනේ? එතකොට ඒක බාර අරගෙන නේද අපි කියන්නේ?
ඒක බාර අරගෙන
බල්ලා කියන එක බාර අරගෙන නේද විග්‍රහය දෙන්නේ? ඒක පෙර ඇසුරක් දැන් තියෙන ඉඳන් ඉන්න බල්ලෙන්නේ. දැන් ඒ විග්‍රහය දෙන්න ඕන උනේ ඒකේ බැසගෙන නේද?
ඒකේ බැසගෙන
අරගෙන නේද? අන්න ඒ පිළිගන්න ගතිය මොකක්ද? වතුරේ බල්ලෙක් කියන එකේ ඇත්ත දැක්කනම් කතාවක් එන්න බෑ නේද ඊට වඩා?
එහෙමයි.
ඕක උනේ කොහොමද කියන කතාව අදාළ නැහැ නේද? අන්න ඒ කතාවක් ආවේ ඒ කියන්නේ හිතන්න හරි පුළුවන් උනේ එහෙම දෙයක් කියලා අපිට නිකන් හැඟීමක් එන හින්දා නේද?
ඔව්, අර ඉස්තෙල්ලා එක පිළිගත්ත නිසා. එහෙමද සර්?
ඉස්තෙල්ලා එක නෙමෙයි, දැන් වතුරේ බල්ලා කියලා හිතන්න හරි පුළුවන් වෙන්නේ ඕක බොරුවක් සකස් වීමක් කියලා හිතන්න හරි පුළුවන් වෙන්නේ වතුරේ බල්ලා කියන හැඟීම ආපු හින්දා නේද?
ඔව්. වතුරේ බල්ලෙක්
කියන හැඟීම බොරුවක් කියන්නේ දැන් හදන්නේ.
ඔව්, හැඟීම බොරුවක්.
දැන් ඒවොත් ඒක නිකන් අපි දැක්කොත් ඒ හැඟීම හැඟීමක් විතරයි කියලා. හැඟීමක්. හැඟෙන ගතියක් විතරයි තියෙන්නේ. දැන් හැඟෙන ගතිය ආවේ කොහොමද කියලා කතාවක් අවශ්‍ය නැහැ. හැඟෙන ගතිය නම් එතනින් එහාට ඒක ගැන කතා කරන්න ඕනද?
කතා කරන්න ඕනේ.
මෙතන දැක්කහම ලේසි නේද වැඩි? දකින්න පුළුවන්. හැඟීම හැඟීමක් විදිහට දකිනවා. එතකොට හංගිනවා කියන්නේ ඒකට තමයි අර මඤ්ඤණාව කියන වචනේ දෙන්නේ. මඤ්ඤණාව. හැඟෙන ගතිය. හැඟෙනවා කියන එක. හැඟෙනවා කියන එක දැක්කනම් ආයේ හැඟුනේ කොහොමද කියලා හොයන්න ඕනේ. මොකද හැඟීම ඇත්ත කරන්න යන්නේ නෑනේ. අපි හීනෙන් මොකක් හරි දැක්කට පස්සේ ඕක ගැන එච්චර කතා කරන්න දෙයක් අදාළ නැහැ නේද? හීනේ බව දැනගත්තාම අන්න හරි. ඒක හැඟීමක් විතරයි කියලා දැනගන්න පුළුවන් නම් එතනින් එහාට ඒක විස්තර අවශ්‍ය නැහැ නේද? ඔය හීනේ ඇති උනේ මෙහෙමයි. අර වමේව කතන්දර ඕන වෙනවද?
අවශ්‍ය
නැහැ නේද? අන්න ඒ වගේ මේ බව දැනගත්තේ කොහොමද කියලා වගේ හොයන්නකො. කෙසේද මේ? තේරෙනවද? සද්දේ ඇහෙනකොට ලේනෙක් කියලා දැනගත්තා. අපි ලේනා හැදුන හැටි නෙමෙයි හොයන්න ඕන. ඒ දැන ගැනීමක් විතරනේ. හැඟීමක් විතරනේ.
ආ.
තේරෙනවද?
ඔය හැඟීමක් විතරයි. එහෙමයි.
ඔව්. අන්න ඒ අදහස නිකන් දකින්න බලන්නකො ටික.
හරි.
එතකොට ඒක ගැන විග්‍රහයකට විස්තර කිරීමකට යන්න හොයන්නවත් ඕන වෙන්නේ නැහැ නේද?
ඕනේ නෑ.
ඒ වගේ ටිකක් බලන්න. නිකන් මතුවීමක්, හැඟීමක්, හංගින බවක්, හැඟෙන බවක් විතර. එහෙමයි කියලා හැඟෙනවා.
හරි.
එතකොට ඒක එච්චර ඊට වඩා
දකිනකොට ඒක කියනවායි කියලා හැඟීමක් එනවා විතරයි.
ඒක කියලා හැඟීමක් එනවා. එතකොට මොකක්ද ඒක කියලා හොයන්න ඕන. මොකක්ද ඒක? ඒ හැඟීමක් ආයේ මොකක්ද? හැඟීමක් කියන්නේ ඒ තියෙන දෙයක්ද කියලා හොයන්න ඕන. අපිට හැඟුණ ස්වභාවයක්ද නැත්නම් ඇත්තටම තියෙන ගතියක්ද? යමක් කියලා පනවන්න පුළුවන් ගතියක්ද? නේද? තව ටිකක් බලන්නකෝ. රජිත් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසරයි සර්. දැන් මම පහුගිය දවස් ටිකේම බැලුවේ මොනයම් ආකාරයේ විග්‍රහයකට විග්‍රහයක් කරනවා නම් එතන මේ හංගිනවා කියන්නේ දෙයක් තියෙනවාමයි අනිවාර්යෙන්ම සක්කාය ඉදෙනවාමයි. එතකොට මොනයම් ආකාරයේ විග්‍රහයක් තියෙනවා නම් කියනකොට මට තව පැත්තකට මං යොමු වුණා. හේතුවයි ඵලයයි වෙන් කරනකොට තමයි ඔය විදිහේ වෙන්නේ කියලා අදහසකුත් ආවයි. කියන්නේ විග්‍රහයක් කරනකොට හේතුව විග්‍රහ කරනවා, ඵලයේ විග්‍රහ කරනවා. ඔය විදිහට ගත්තහම තමයි ඔය මේ මඤ්ඤණාවක් වෙන්නේ කියන අදහසකට ආවා. එතකොට මම අර මේ මොකද්ද යංකින්චි සම්දේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන එකේ දැක්ම ආවොත් නිකන් මම ඒක එහෙම හිතුවේ දැක්මට ආවොත් ඔය විදිහට අර මේ විග්‍රහයක් එන්නේ නැහැ කියලා. දැන් ගිනි පෙට්ටියයි ගිනි කූරයි කියන හේතුව ඉස්සෙල්ලා අරගෙන ඊට පස්සේ අර මේ ගිනි දැල්ල කියන එක පස්සේ ආවොත් එන්න විග්‍රහයක්. එතකොට දැන් අර ගිනි පෙට්ටියයි ගිනි කූරයි එකට ඇතිලීමේදී තමයි මේ අර ගිනි දැල්ලක් එන්නේ. එතකොට හේතුවත් එතනමයි ඵලයත් එතනමයි අපිට හැඳෙන්න තැනක් විග්‍රහ කරන්න තැනක්වත් එතන අහු වෙන්නේ නැහැ කියලා වගේ තමයි මට ඒක දැනුනේ. මේ ඒ පැත්ත තමයි මම විග්‍රහ කරමින් ඉන්නේ. ඒ කියන්නේ නිකන් ඊට පස්සේ දැනගැනීම පැත්තට ගියාම දැන් මලක් කියලා දැනගත්තානේ. දැනගත්තා කියන එකයි මලක් කියන එකයි ඒ දෙක වෙන් කරගොත් තමයි අර අර විදිහට විග්‍රහයකට එන්නේ. තියෙනවා කියලා යමක් හංගින්න වෙන්නේ. ඒ දෙක මේ පැත්තකට පොඩ්ඩක් විමසීමක් කෙරුණා මගේ අතින්.
ඒ කියන්නේ මේ පැත්තේ දැන ගැනීම අර පැත්තේ මල කියලා වෙන් කරන එක
තමයි. වෙන් කළොත් ඒක අහු වෙලාමයි.
එතකොට ලෝකේ හදලා.
අහු වෙලා. එහෙම නැත්නම් දැක් මල දැනගත්තා එච්චර එතනින් එහාට අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එතන අර මලක් අතන තිබ්බා මේක මන් දැනගත්තා කියන එකට එන්නේ නැති වෙනම ගානට ඒක චින්තනේ මෙහෙවෙන්න ඕනි කියලා වගේ.
ඔව් මේ දැනගැනීම කියන තැනට හිත තිබ්බොත් දැනගැනීමක් විතරනේ.
ඔව් ඒ දෙක වෙන්නේ නැහැ.
ඔව් අන්න හරි. දැනගැනීම කියන එකේ ඒවා මේවා කඩන්න හේතුවක් නැහැ නේ.
නැහැ.
කන්නාඩියේ ප්‍රතිබිම්බ හැදෙනවා. දැන් ප්‍රතිබිම්බ වෙන වෙනම ගත්තොත් එක එක ඒවා තියෙනවා. එහෙම නැතුව අපිට අර ප්‍රතිබිම්බ සකස් වෙන ස්වභාවය කියන තැනට හිත තිබ්බොත්
ඒකට විග්‍රහයකට ආයෙ යන්නේ නැහැ. ඔව් එහෙමයි.
තේරුම් ගන්න නැහැ නේ විග්‍රහවලට යන්නේ.
නෑ තමයි. ඒ විය හරියට මට මේ උනේ මේ විග්‍රහය හැම වෙලේම අපි විග්‍රහයකට යන්නේ. එතන තමයි.
ඔව්. විග්‍රහයට යනකොටම යමක් කරගෙන යමක් කරගත්තා කියන්නේ මම ඉන්නේ.
ඔව් ඔව්. මේ සක්කායයි.
ඔව් සක්කායයි. සක්කායයි සක්කාය නිරෝධයයි තමයි. ඔව්. එතකොට ඒවා නිරෝධ ධර්ම නම් කොහමද දැන් කතා කරන්නේ නේද?
ඒකයි සර්. අර ඵලය හේතුයි ඵලයයි අර අහුවෙන්නේ නෑනේ අර වගේ වෙලා එහෙම වුණාම.
අනේ. ඔව්. දැන් හේතුවක් ගැනවත් ඵලයක් ගැනවත් කතාවක් තියනවාද?
අහුවෙන්න බෑයි. අවස්ථාව ගන්නකොට. අපි අර හේතුඵල ධම කියලා වරද්දලා තේරුම් ගත්තේ එකේනේ අපි රැඳිලා හිටියේ ඉස්සර.
ඔව්. ඒ අපිට දැනගන්න ඕන කමනේ තියෙන්නේ.
ඔව් ඔව් දැනගන්න
දැනගන්න. ඔව්. ඒයි එහෙම 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 ගතියක් එන්නේ නැහැ. මේක මේ හැඟීමක්, හැඟෙන බවක්, මඤ්ඤණාවක් කියලා ඒ එතෙන්ට නුවණ නැහැනේ නේද?
එහෙමයි.
ඔව්. ඒ ඕන එකකට දැන් ඔකට අහු නොවන එකක් තියෙනවද? ඔය ධර්මතාවයට. සියල්ලටම පොදුයි නේද ඔය කතාව?
අර නිරෝධ දා නිරෝධ ධම්ම ලෙස සියල්ල බලන්න කියන කතාව එතෙන්ට
ගැලපෙනවා. ඔව්. සබ්බන්තං නිරෝධ ධම්මං කියන නුවණ එනවා. ඒ දර්ශනෙන් බැලුවොත් යමක් කියලා පිටින්න විදිහක් නැහැ නේ මොකක්වත්.
එහෙමයි.
කතාවක්. මොනවා කතා කළත් ඔය ධර්මතාවයට යටත් නන්නේ.
එහෙමයි. ඒක දැනෙනවා. ඒ වුණාට ඉතින් අර දැක්මකට එන්නේ නැහැ.
ඒක හරි දැන් ඒක භාවිතා කරන්න ඕනේ ඉතින්.
එහෙමයි දැන් නිතර නිකන් අර මතුරුනවා වගේ සමහර වෙලාවට ඕක ඌව ගන්න ගැට අර යම් කිසි සම්දේ ධම්මන් සබන් ඒක දැන් අර තේරුම ටිකක් ඒක දැනෙනවානේ ඒක හින්දා ඒක යදන්න මං හුඟක් උත්සාහ ගන්නවා ඒක ඉතින් එහෙන් තමයි කරමින් ඉන්නේ
හොඳයි
සාමාන්‍ය ජීවිතේ
හරි
තේරුවන්
සරණයි තේරුවන් සරණයි
තේරුවන් සරණයි සර්.
කාට හරි ප්‍රශ්න තියෙනවද?
ඩොක්ටර් තේරුවන් සරණයි ඩොක්ටර්. ඇත්තටම ඩොක්ටර් මම මේ දැන් අර බලබල හිටිය ඩොක්ටර්. ඩොක්ටර් ඇත්තටම අප්‍රමාණ පින් ඩොක්ටර්. මොකද දැන් අර ඉස්සලා ඩොක්ටර් අන්විචය කතාවෙන් තමයි ඩොක්ටර් මම මේ පොඩ්ඩක් බැලුවේ ඩොක්ටර්. එතන ඇත්තටම ඩොක්ටර් දැන් මේ අන්විචය වැඩ කරන විදිය බැලුවම ඩොක්ටර් දැන් ඇත්තටම දැන් අපි කියමු දැන් ඇත ග්‍රහලෝකයක් අන්විචය විසින් හදලා දෙනවා. එතකොට ඩොක්ටර් ඒ ග්‍රහලෝකයේ අන්විචය නෑනේ. ඒ කියන්නේ ග්‍රහලෝකයේ කියන්නේ අන්වීක්ෂය ඇතුලේ ඩොක්ටර් ග්‍රහලෝකයෙන් නැහැ ඩොක්ටර්. නමුත් අන්වීක්ෂයෙන් හදලා දෙනවා ඒ ග්‍රහලෝකය. හැබැයි අන්වීක්ෂයෙන් ග්‍රහලෝකේ නැහැ වගේ. ඒ කියන්නේ ඒකට අයිති නැහැ. ඒතර අපේ ආයතන හයක් ඩොක්ටර් වැඩ කරන්නේ ඒ විදිහට ඔගේ කියලා මට හිතුණා ඩොක්ටර්. දැන් අපි දැන් ඇහත් ඒ වරසටන් හද දුන්නා ඩොක්ටර්. ඇහැ එහේ ඒකෙන් නැහැ ඩොක්ටර්. අන්න ඒකට කරු මාර විදිහට ඩොක්ටර් එතන නම් හරි දැනනවා ඩොක්ටර්. ඒ කියන්නේ දැන් කන ශබ්ද හදලා දුන්නා අපි දැන් කන ඩොක්ටර්. කනෙන් ඒ ශබ්ද නැහැ ඩොක්ටර්. අන්න ඒ වගේ දැන් අන්වීක්ෂයේ ඇතුලේ ග්‍රහලෝක කරකෙන්නේ නැහැනේ ඩොක්ටර්. නමුත් අන්වීක්ෂයෙන් ග්‍රහලෝකයක් හදලා දෙනවා. දැන් ඔතන මට ආවේ තාම අර ඕකට දැන් අර ඒකට මේ අර මම යතාම ආරෝපණය වුන්නේ නැහැ. දැන් ඔය ආයතන හයත් ඒ වගේ කියලා කිව්වට ඩොක්ටර් අන්න ඒතර තාම අර අපි මම ආරෝපණය නොකර ඕක ඩොක්ටර් බලන විදිය තමයි ඩොක්ටර් ඇත්තටම අමාරු. දැන් මෙහෙම කියන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් අර ඩොක්ටර් අර ගයිඩ් කරන විදිය ඩොක්ටර් ඒතර හරි අමුතු තැනක් ඩොක්ටර්. දැන් හොඳට බලන්න දැන් ඒ මං ඒ දැන් ඒ මතු ගන්න කිව්ව දැන් අන්වීක්ෂයේ ඩොක්ටර් දැන් ඒ අපිට නොපෙනෙන ග්‍රහලෝකයක් හදලා දෙනවා ඩොක්ටර්. හැබැයි ඒ ග්‍රහල අන්වීක්ෂයෙන් ඩොක්ටර් විමුක්තයිනේ. ඒ කියන්නේ අන්වීක්ෂයෙන් නිකන් හරියට නිකන් රහතන් වහන්සේ කෙනෙක් වගේ. ඒ කියන්නේ නිකන් හොඳට බැලුවොත් මම මේ උපමාව ගත්තේ අතන මේ අර හැට පොඩ්ඩක් මේක ඇප්ලයි කරන්න අමාරුයි උපමේය. අතර ඩොක්ටර් බැලුවොත් එහෙම දැන් අනිච්චේ ක්‍රියාකාරීත්වය හොඳට බැලුවොත් ඩොක්ටර් දැන් ඒ අනිච්චේ සම්පූර්ණ නිදහස්නේ මොකද අනිච්චේ දන්නේ නැහැ ඩොක්ටර් මේ ග්‍රහලෝක මේ රතු පාට කැරකෙනවා මෙච්චර දුරින් අරන් මේකෙන් මේ වගේ තියනවා කියන එක අනිච්ච සම්පූර්ණ ඒක හදලා දුන්නට අනිච්චේ ඒකින් විමුක්තයි ඒකෙන් නිදහස් ඒ වගේ නේද ඩොක්ටර් අපි ආයතන හයත් වැඩ කරන්න කියලා මට හිතුනේ ඩොක්ටර් දැන් අපි ආයතන හය ඩොක්ටර් වැඩ කරන්නේ මේ විදිහට වගේ නේද අර ඩොක්ටර් ලස්සන විතර මතු කර දැන් ඒ අර ඒ මහත්යත් එක කතා කරපු ඒ සාකච්ඡාවේ මතුනේ මම මේක කල්පනා කරගෙන හිටියේ ඩොක්ටර් ඒ අනිච්චේ කොමාරේ තෙරුවන් සරණයි ඩොක්ටර් සමා වෙන්න
ඒක ඒ උපකරණේ දන්නේ එහෙම උපකරණයක් කියලා දුර බලන කණ්ණාඩිය දන්නේ මං දුර පෙන්නනවා කියලා
අන්න හරි ඔ ඔ ඔ ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය
ඒ දුර බලන කණ්ණාඩියක් වෙන්නේ ඒ උපකරණයටද අපටද බලන කෙනාට නේද
අන්න හරි ඒ කියන්නේ ඒ බලන වෙලාවට
ඒ නමක් දෙන්නේ
ඔව්
අනිශ්චිත දුර බලන කණ්ණාඩිය කියලා නමක් දෙන්නේ එතකොට ඒ දුර බලන්න දැන් එහෙම නමක් දෙන්නේ ඒ දුර බලන්න පුළුවන් හින්ද
ඔව් ඔව්
උපකරණයෙන් බැලුවොත් දුර තියෙන එකක් පේනවා කියන අදහස එක්කනේ
එහෙමයි ඩොක්ටර් ඔව් ඔව්
අපට ඒ අන්නේ හැකියාව මොකද්ද ඒ හැකියාව යෙදෙද්දී තමයි ඒ හැකියාව යෙදෙද්දී තමයි දුර බලන කණ්ණාඩිය වෙන්නේ
එහෙමයි ඩොක්ටර් ඔව් ඔව්
දුර බලන ගතිය යෙදුන් නැත්නම් දුර බලන කණ්ණාඩිය කියන කතාව අදාළද?
ඔව් ඒ කතාවක් එන්නේ නැහැ ඩොක්ටර්.
එතන. තත්න්නේ ඒ යෙදීම නැත්නම් ඒ ලක්ෂණය, ඒ ගති ලක්ෂණය එක තමයි ඒ. එහෙම යමක් පැනවෙන්නේ.
ඔව්. ඒක
දුර පේන්නේ නැතුව නිකන් තිබුණා නම් එහෙම මොකද්ද ප්ලාස්ටික් ගොඩක් නේ මොනවා හරි වීදුරු තියෙන
කැලි. ඔව්. යකඩ කැලලක් වගේ ඒක යකඩ වරක්
ඔව් අර අර ඒ දුර බලන කණ්ණාඩිය කියන කතාව තියෙන්නේ දුර බැලීම කියන යෙදීම යෙදීමටයි පැනවෙන්නේ
ඔව් ඒ ක්‍රියාවටයි පැනවෙන්නේ ඩොක්ටර් ඔව් යෙදීම කියේ ඩොක්ටර් ක්‍රියාවනේ ක්‍රියාවටයි දුරකතනේ මේ අන්විච්චේ වෙන්නේ ක්‍රියාවටයි ඔව්
ඒ ක්‍රියාව නොතිබුණා නම් මේ ලෝකේ
අන්නේක තව
දුර බලනවා කියන එක යෙදුන් නැත්නම් අනික්ෂය හරි දුරේක්ෂය හරි ඔය කතාවක් උපකරණයක් කියන කතාව තියනවාද එතකොට ඒ හැකියාව අයින් වුණොත් ඒ දේ තියනවාද
ඔව් ඔව් ඒ කියන්නේ කතාවක් ඉස්මතු වෙන්නේ නැහැ ඩොක්ටර් ඊට අදාළව ඒක ඊට ඒ අදාළ
ඒ හැකියාව අයින් වුණොත් එහෙම කතාවක් තියනවාද ඒ හැකියාවට පනවපු එකක් මිසක් ඒ හැකියාව නැත්නම් එහෙම දෙයක් යමක් කතාවක් තියෙනවද?
ඔව් කතාවක් එන්නේ නැහැ ඩොක්ටර්. කතාවක්.
කතාවක් එන්නේ
නැහැ. ඔව් ඔව්
ඔව්. එතකොට මේ හැකියාව යෙදෙද්දී තමයි ඒ කතාව. ඒ හැකියාව යෙදෙද්දි ඔය වගේ ඒ හැකියාවන් ටිකක් හොයා ගන්න පුළුවන්. ඒක තමයි අර ගති ලක්ෂණ කියලා මං කිව්වේ. තේන ගති ලක්ෂණ.
එහෙමයි ඩොක්ටර්.
ඒ ගති ලක්ෂණ එකතුව හින්දා නේද අපි යමක් කියලා කියන්නේ. අන්න ඔය ගති ලක්ෂණ යෙදෙද්දි නේද මේ කතාව තියෙන්නේ.
අන්න හරි. ඔව් ඔව්.
මුලින් ඒ මට්ටම බලන්න. යෙදෙද්දී ඒ කතාව යෙදීමෙන් වෙන් කරන්න බෑ.
ඔව් ඔව්.
දැන් අපට වෙන්නේ දුර බැලුවේ නැතත් අන්න දුර බලන කණ්ණාඩිය තියෙනවා. අර ඉර පෑවේ නැතත් නැගෙනහිර තියෙනවා.
නන්ද හරි ඩොක්ටර්. ඒ වැරද්ද ඩොක්ටර් දැන් වෙන් වෙලා පේනවා. ඒ එතන නෑ නෙමෙයි. එතන පොඩි වැරද්දක් තියෙනවා කියන එක හැඟෙනවා ඩොක්ටර්. ඒ කියන්නේ එතන ඒක වැරදි විදියට.
ඒක දකින්න පුරුදු වෙන්නකෝ ඉස්සෙල්ලා. අන්නවට බලන්න පුරුදු වෙන්න. එතකොට අර යමක් වෙනම යමක් තියෙනවා. අර ක්‍රියාවෙන් තොරව යමක් තියෙනවා.
අන්න හරි ඩොක්ටර්. අන්න අන්න එතන තමයි පොයින්ට් එක. ගොඩක් ඇත්තට ගොඩක් වින්ඩෝට අන්න ඒක තමයි දැන් මේ මං කියවන එතන හොඳට දැනෙනවා කියලා දැන් ඒක බලන්න බලන්න. ඒ කියන්නේ දැන් මම ඒකයි අර ගත්තේ ආයතන හයත් ඒ වගේම නේද ඒ ක්‍රියාව කරලා අපිට දුන්නට ඒ ක්‍රියාවෙන් විමුක්තයි හිස් මුකුත් නැහැ නේ කියන හැඟීම එනවා ඩොක්ටර් එතන. හොඳටම ඒක දැනෙනවා නිකන්.
ඒක භාවිතා කරනකොට ඒක ඒක යමක් කියලා හම්බ වෙන හැමතැනටම නොහම මොකක් හින්දාද ඒ ගති ලක්ෂණ ටික හොයා ගන්න. මෙන්න මේ ගති ලක්ෂණ යෙදෙද්දී ඔය කතාව.
ඒ ලක්ෂණ ඇප්ලයිවිද්දී
ඒ ලක්ෂණ ටික අයින් වුණොත් එහෙම කතාවක් තියනවාද? නොයදුනොත්. නොයද පැත්ත හොඳට බලන්න.
හොඳයි හොඳයි.
ඔක හැබැයි ඔක තාම ගලපන්න යන්න එපා මේ රහතන් වහන්සේගේ කතාවලට. දැන් මේ කරන්න දෙයක් විතරයි ඔය. මානසිකත්වයේ දහම හැහෙන්න මානසිකත්වය හදනවා මිසක් දහම නෙවෙයි.
හොඳයි ඩොක්ටර්. ඔව් ඔව් ඒකත් මම නිකන් කිව්වේ. ඔව් ඔව් ඒක ඉලාස්. හොඳයි. පෙරවන් සර්යි ඩොක්ටර්.
පෙරවන් සර්යි සර් මේ මේ අවසරයි සර් මේ මට මේ හිතේ ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් සර් අනිත්‍යතාවයෙන්ම මේ බලනවා කියලා අපි දැන් අනිත්‍යතාවයෙන්ම බැලීමට උත්සාහයක් දරනවානේ. එතකොට සර් දැන් අර යෙදෙන අවස්ථාව යෙදීමේදී දැන් යෙදෙන අවස්ථාවේදීමනේ ඇස අපිට ඇසක් ඇතිවීම තියෙන්නේ. එතකොට ඒ ඇසයි ඊට පස්සේ දැන් ඇසක් යෙදෙන අවස්ථාවේ ඇසක් ඇති වෙන විටම තමයි රූපයක් ඒ කියන්නේ ඇසක් ඇති වෙන්නේ නැත්නම් රූපයක් දකින්න බෑනේ සර්. එතකොට ඒ අර දැන් කොහොමද සර්? එතකොට ඒ දැන් ඒ දෙකම නැත්තම් විඥානයක් පිහිටන්නේත් නෑ. ඒක ඒ විදිහට බැලීමද සර්? අනිත්‍යතාවයෙන්ම බලනවා කියලා අපි කියන්න ඕනේ.
එතන අර යෙදෙද්දී කියන කතාව දැන් බලද්දී බැලීම කියන ගතිය යෙදෙද්දී තමයි මේ ඇහැ කතාව, පේන දේ කතාව, දැනගත්තා කියන කතාව තියෙන්නේ. ඒ යෙදීම එක්ක.
ඔව් එහෙමයි සර්.
ඒ යෙදීමෙන් තොරව ඒ කතා තියෙනවද? දැන් දැකීමෙන් තොර ඔය දැකපු දෙයක් ගැන කතාවක් තියෙනවද? දැකීමෙන් තොර දැකපු ඇහැ කියන කතාව තියෙනවද?
ඔව්
දැකීමෙන් තොර දැක්කා කියන කතාව තියෙනවද?
ඔව්
මේ දැකීම කියන එක පිරිසිඳ දැක්කොත් දැකීමෙන් තොර දැකපු දෙයක් දැකීමෙන් තොර දැකපු කෙනෙක් හරි ඇහැක් හරි නැත්තම් දැකීම කියන කතාව දැක්කද දැක්කේ නැද්ද? එහෙනම් දැකීමක් වුණේ නැද්ද? කතා එකක්වත් තියෙදෙනවද දැකීම කියන සිද්ධියෙන් තොර? නැහැනේ.
නැහැනේ.
අපිට වෙලා තියෙන්නේ දැකීම පිරිසිඳ දකිනවා නෙමෙයි, දැක්කහම තියෙන දේවල් අල්ල ගන්නවා. දැකපු දේ, දැකපු ඇහැ, ඒවා නිත්‍ය කරගන්නවා. නිත්‍ය කරගන්නවා කියන්නේ අර ඒ ක්‍රියාවෙන් වෙන් කරලා පවතින්න පුළුවන් කියලා ගන්නවා. ඒ යෙදීමෙන් වෙන් කරලා දේවල් විදිහට තියෙනවා. දැන් දැක්කත් නැතත් ඇහැ තියෙනවා කියන තැනට යනවා. දැක්කත් නැතත් රූපේ තියෙනවා කියන තැනට යනවා. අන්න ඔක තමයි නিত্য සංඥාව. සත්‍යයා ඉන්න නিত্য සංඥාව ඔන්න ඔය ගතිය. ඒක නොදන්න කමත් එක්කයි වෙන්නේ කියන එක පේන්නේ.
ආ.
ඒකට නিত্য සංඥාව කඩන්න තමයි ඔන්න ඔය කියන අනිත්‍ය. යෙදීම එක විතරයි ඒ කතාව. එතකොට මේ අනිත්‍යක්නේ වෙන් කරලා තියෙන්න බෑනේ. එතකොට නිත්‍ය වෙන්න පුළුවන්ද? අනිත් ඒවායින් තොරව කතාවක් තියෙන්න පුළුවන්ද? අනේ
එතකොට සර් කොහොමද ඒක අනිත්‍යතාවයෙන් අපි බලන්නේ? ඒක මේ වෙලාවට බලාගන්නේ කොහොමද අනිත්‍යතාවයෙන්?
නෑ බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ නෙමෙයි. ඔන්න ඔය දැක්මට එන්න.
හරි. එහෙමයි සර්.
ඒක කරන්නේ කොහොමද නේ? ඒක තේරුම් ගන්න මොනවා හරි දෙයක් හම්බ වෙනකොට මේ මේ යෙදෙද්දීනේ මේක තියෙන්නේ කියන එක දකින්න පුරුදු වෙන්න. ඒක තමයි කොහොමද කියන්නේ.
ඒක
භාවිතා කරන්න.
තේරුණා සයි.
එහෙනම් ඒවට පේන්නේ ඒවට දැනෙන ඒවට ඔකට භාවිතා කරන්න. හිතනේ. හරි.
තේරුණා සස්. තේරුවන් සරණයි.
ටිකක් යෙදෙන්නකො ඉතින්. හොඳයි. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි.
ගැම් ප්‍රශ්නයකට පලා මට මේ අර දැන් අර කලින් මහත්තයා මේ කතා කරද්දී පොඩි උදාහරණයක් කිව්වනේ අර අන්වීක්ෂය ගැන. අන්වීක්ෂය කියන එක සුරේක්ෂය මේ බලන්න වෙලාවට තමයි කියෙදෙන්නේ. ඒ යෙදෙනකොට තමයි එතන ග්‍රහලෝකේ හරි මොන හරි දෙයක් අපිට පරිගස්සලා දෙන්නේ. නැත්තම් ඇස කියන එක තේරුමක් නැති දෙයක් වගේ කියලා. ඉතින් අර ඒක කියද්දි මට මතක් වුණේ අර ආසිවිසුතුම සූත්‍රයේත් ඒ වගේ උදාහරණයක් තියෙනවා. ඒ ආසිවිසුතුම සූත්‍රයේදී අර මේ අර කියන්නේ මා පිටිපස්සෙන් එන වදකයාට බය දුවන කෙනා ගමකට වදිනවා. ඒ ගමේ ගෙවල් වලට ඒ ගේකට යනවා හංගෙන් හරි මොන හරි. එතකොට ඒ ගෙවල් වලට හොරු ඒ මොන බලද්දී හැමදේම හිසු ගෙවල් තියෙන්නේ. නමුත් අර හොරු කඩාවත් දෙනවා. හොරු කඩාව දෙනවාම එතනත් ඉන්න බෑ කියලා එතනුත් පැනලා යනවනේ. ඒ මේ ජීවිතේ බේරාගන්න සැප කැමති ජීවිතේ කැමති කෙනා එතනදී ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේගේ අර්ථය ගෙන හර දක්වනවා. මේ ඇස හිසු ආත්ම කියන එක කන අන කියන එකත් කිසුවක්ම අර්ථසුන්ය වූවක්ම කියලා. ඒ කියන්නේ මහා පඬිතු ව්‍යාස්තු නනතෝ භික්ෂුදම කණෙන් පරීක්ෂා කර බලන්නේ සිස්සුවක්ම වැටේ. කිසිත් නැතුවක්ම වැටේ. ශුන්‍ය වූවක්ම වැටේ. ඉතින් ඒක ඒ උදාහරණ ඒක මට මතක් වුණා. ඒක නම් මේ මතක් කරන් කියලා කතා කරේ. ඒකත් ඒ වගේ එකක් නේද කියන එක ඔය දුරේක්ෂයට ටිකක් සමාන උදාහරණයක් වගේ නේද? ඩොක්ටර් ආරි
ඔව් කිස් ගෙවල් පාළු ගෙවල් එතන අදහස ගත්තොත් අර ආරක්ෂාවක් නැති ගතියක් තියනවා නේද? රිකවරණයක් නැහැ. නැත්නම් ඒවයි නවතිනවනේ නේ.
ඔව්
ආරක්ෂාවක් රිකවරණයක් තියෙනවා. දැන් හිස් කියන බව අන්න එහෙම ආරක්ෂාවක් නැහැ. කියන්නේ තමා බව රැක ගන්න විදිහක් නැහැ. රැකෙන්නනේ ඒවට යන්නේ. අර වදකයාගෙන් බේරෙන්නනේ.
ඔව්. ඔව්.
පොරුගෙන් බේරෙන්න. වදකයාගෙන් බේරෙන්නනේ ඒවට දුගන්නේ නේද?
ඔව්.
එතකොට ආරක්ෂාව තිබුණොත් එතන නවතිනවනේ.
ඔව්.
දැන් ආරක්ෂාවක් නැති හින්දා තමයි ඒකත් වැඩක් නැහැ කියලා දුගන්නේ.
ඔව්.
අනේ ඒ ගතිය බලන්න. ඒ අදහස.
ඔව්.
එහෙම රිකවරණයක් ගන්න කතාවක්. ඒ කියන්නේ එතන ගැඹුරට යනකොට ඒවට ගෙවල් කියලා කියන්න. ගෙවල් කියන්නේ ආරක්ෂාවක් තියෙන දැනන්නේ. අපි ගෙදෙට්ට වෙලා ඉන්නකොට මේ ආරක්ෂාව වැඩිම කියලා
හිතන්නේ. ඔව්. ඒක තමයි. ඒක රිකවරණයෙන් පුළුවන් තරක් නෙමෙයි.
ඔව් අන්න හරි. එහෙම කියන්න කිසිම විදිහක් නැහැ. අර හොරු ඇවිල්ලා ඔක්කොම සුද්ධ කරලා නම් හිස් නම්. ඒ කියන්නේ ගයක් කියනවත් අදහසක් ගන්න බැරි මට්ටම. ගයක් කියන එකේ මොනවා හරි රකවරණයක් තියෙන්නේ. ආරක්ෂාව. ඒ ගතිය නැත්තම් ඉතින් ගයක් කියන අදහසට පහරක් වදිනවනේ නේ. කිසිම ආරක්ෂාවක් නැති රකවරණයක් නැති කියන ගතියට එනවනේ.
ඔව්.
ඒ ආයතන හය කියන එකත් අන්නේ ඒ වගේ දෙයක්. හිස්. ඒ කියන්නේ හිස් කියන එකෙන් ගන්න නිකන් අර රකවරණයක් නැති ආරක්ෂාවක් නැති. එහෙම තැනක අපි ගෙදර කියලා ඉන්නවද?
ඔව් ඒක නෙමෙයි මොකද. ඔව් ඒ කියන්නේ මේක හොරු කඩාවදින තැනක් කියලා හන්ද දැවුනාම එතන ඉන්නේ නැහැ.
ඇතන ඉන්න අන ඒ ඒ ගතිය ගතිය දකින්න පුළුවන් අපේ ආයතන හයට. ඒක ඒක එකනේ දැන් අපි ඒවා ඒවයි නිකන් වටිනකමක් තියෙනවනේ අපිට. ඒ පොඩි හරි වටිනකමක් තියෙන්නේ අර රැකවරණයක් ආරක්ෂාවක් තියෙනවා කියන ගතිය. ඔය නිකේතසාරී කියන වචනෙත් එන්නේ අර විවේක නිකන් අපිට හොඳ රැකවරණයක් තියෙන දනගනේ අපිට විවේකයෙන් ඉන්න පුළුවන්. හොරු ඇවිල්ලා අපිව මරලා දායි මෙතන හිටියොත් කියනකොට එහෙම ඉන්න පුළුවන්. ආරක්ෂාවේ ගතිය රැකවරණයේ ගතිය එහෙමම නැති වුණත් මොහොතක්වත් ඉන්න පුළුවන් දේ වයික. දැහැනේ නේ.
ඔව් ඒක තමයි.
බලන්න බලන්න මේ ගතිය.
හොඳයි. හොඳයි. හොඳයි එහෙනම් බොම්පින් ડોක්ටර් ආවි.
හරි. පෙරවන් කරනවා.
ආ පෙරවන් සන්නයි. මේ අපි අසදරන්. ඒ සාකච්ඡාව දැන් ඉවර වෙලාද?
කාය දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි කියන්නේ මට තේරෙන්නේ එකම වගේ කියලා. ඒකට ඒක වෙනසකුත් තියෙනවා කියලා හැඟීමක් තියෙනවා. පොඩ්ඩක් ඒක විස්තර කරලා දෙන්න පුළුවන්ද කරුණාකරලා? තේරුවා සර් නෑ.
මිත්‍යා දෘෂ්ටිය කියනකොට දැන් අපි අර අහලා තියෙනවානේ නියත මිත්‍යා දෘෂ්ටි කියලා නේද?
එහෙම.
දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා කියනවා. කොට මිත්‍යා දෘෂ්ටි ඉන්නකොට අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය කොහොමත් තියෙනවා. සක්කාය දිට්ඨිය කියන කතාවක්වත් දන්නේ නැහැ. හරි.
එහෙම.
සක්කාය දිට්ඨිය කියනකොට ඒ කියන්නේ අනිත් දෘෂ්ටි ගොඩක ඉන්නකොට මේක නිකන් තේන්නේවත් නැහැ නේ. සක්කාය දිට්ඨිය කියන එක එකක් විතරයි. ඒ කියන්නේ දැන් මෙහෙම ගන්නකො මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවෙනකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියලා එකක් නැහැ. හරි. සම්මා දිට්ඨියකට එන්න පුළුවන්. සම්මා දිට්ඨිය කිව්වට සම්මා දිට්ඨිය කියන අදහස තියෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියේ නැහැ කියන එක. හැබැයි සක්කාය දිට්ඨිය ප්‍රහාණ වැඩපිළිවෙළට ආවා කියන එක නැහැ. ඒක ඉන්නේ සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා ඒකේ යනවනේ. අර සාසව උපාදානියා කියන පැත්තයි, කියන්නේ ලෝකෙට අයිති පැත්තයි, ඊතර පැත්තයි
කියලා.
ඒක. ඔව්. ඔව්. ඊතර වෙන පැත්තට එන්නේ චතුසත්‍ය සම්මා දිට්ඨිය කියන එක. එවටනේ අර බුදු කෙනෙක් පෙන්නන පැත්තට යමු වෙන්නේ. එතකන් සමාභව යෙදෙන ලෝකෙට අයිති නියත මිත්‍යා දෘෂ්ටිය නොවන වැඩපිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ ලෝකයේ යහපත් විදියට ගත කරන විදිහ. ලෝකයේ යහපත් විදියට ගත කරන විදිහක් තියෙනවානේ. පින් දහම් කරන්න, සීල රකින්න, අර එහෙම මේ අපි කියනවනේ නේ. හොඳ වැඩ කරාට මේක ප්‍රතිඵල එනවා. හොඳ වැඩ කළොත් හොඳ ප්‍රතිඵල එනවා කියන එක නිත්. ඒකට අර නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. හැබැයි ඒකේ මම යෙදෙනවානේ. ඔව් ඒ මම ඒ දෙන පැත්ත තමයි සක්කාය දිට්ඨිය එක්ක අපි කතා කරන්නේ. සමා බව සකීයත්වය. ඒකට අර මිත්‍යා දෘෂ්ටිය කියනකොට ඒ සකීයත්වයේ පැත්ත හිතන්න නෙමෙයි ලෝකේ. ලෝකේ තියෙන සාමාන්‍ය දැක්මවත් නැහැ. තේරෙනවද?
ඔබතුමා කියන්නේ නියත මිත්‍යා දෘෂ්ටියනේ. නියත මිත්‍යා දෘෂ්ටිය දැන් කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන්නේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටියක් තමයි. නිකම් මන්ද මට තේරෙන විදිහට හිතෙන්නේ. මොකද ඒකත්
ඒක අපිට තේරුණාට එහෙම කියන්න බෑ. ඒ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන වචනේ දාලා නේ ඒක කියන්නේ. එතකොට කොහොමද නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ නේද?
එතකොට නැත්නම් දැන් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨියක් නැති වෙනවා මිත්‍යා දෘෂ්ටියක් නැති වෙනවා නේද?
ඔව් ඒ කතාව හරි. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨියක් නැති වෙනවා මිත්‍යා දෘෂ්ටියක් නැති වෙනවා. ඒක හරි. දැන් සෝවාන් නොවි කියනකොට සක්කාය දිට්ඨිය නැති වෙලා නැහෙනි. සක්කාය දිට්ඨිය තියෙනවනේ.
ඔව්.
හැබැයි සක්කාය දිට්ඨිය තියාගෙන ලෝකෙ යහපත් වෙන්න පුළුවන්. කර්මඵල ගැන දැනගත්තා. තේරුණාද?
ඒ කියන්නේ සම්මස්සගත සම්මාදිට්ඨියක්
තියෙනවා. ඔව්. ඔව්. එතකොට ඒක ඒකට කියන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටිය කියලා නේ. ලෝකේ යහපත් විදිහට ඉන්න දැක්මක් තියෙන්න ඕනනේ. නැත්තම් නිකන් අර මොකද පින් පව් වල කිසිම විපාකයක් නැහැ කියන තැනට ගියා කියලා හිතන්නකො ඕන දෙයක් කරතෑගිනි.
එතකොට මත් දැන් සෝවාන් පුද්ගලයාට කම්මස්සගත සම්මාදිට්ඨිය තියෙනවද?
ඒකත් එක්ක තමයි මේකට එන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එකට එනකොට දැන් ඔක අපි කියමුකෝ ආර්ය දර්ශනයට එනවා කියලා.
එහෙම.
ආර්ය දර්ශනයටම විතරක් නෙමෙයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒ කියන්නේ ඒක දෙයාකාර වෙන්නේ. එක්ක මේ චතුරාර්ය සත්‍ය දැක්ම බුදු කෙනෙක් පෙන්වන පැත්තනේ. ඒක ඇහුන් නැති පලියටම ආර්ය මාර්ගයේ ඉන්නවා කියන්න බෑ.
ඒක
අන්න ඒ එතන වෙනස මේ පෙන්නන. ඒ වුණාට යහපත් පුරුෂ සත්පුරුෂ කියන වචනේ එන්නේ. සත්පුරුෂයා කියන්නේ ලෝකේ නිකන් උසස් අයනේ. සත්පුරුෂස් සේවනය කියන එකට එන්නේ. හරි. ඒකට සත්පුරුෂස් සේවනයට එන්න ඕන ලෝකයේ ඇත්ත බලන පැත්ත. දැන් ලෝකයේ ඇත්ත හොයන පිරිසක් ඉන්නවනේ.
එහෙමයි.
ඒ ගතිය තියන අයට තමයි දහමක් ඇහෙන්නේ. ඒකට සත්පුරිසස් සේවනය ඕන වෙනවා. ඒ කියන්නේ දහම ඇහෙන්න සුදුසුකම ඕන වෙනවනේ. ආර්ය දර්ශනය
ඇහෙන්නේ.
ඒක සත්පුරිසන් දස්සාවි වගේ අරියානන් දස්සාවි කතාවක් වෙනම තියෙනවනේ. සත්පුරිසන් දස්සාවි සත්පුරිස ධම්මේ කෝවිදෝ නේද?
සත්පුරිස
මේ සුවිනේතෝ වගේ ඒ කියන්නේ අරියානන්දස්සාවේ අරිය ධම්මේ කෝවිදෝ අරිය ධම්මේ සුවිනේතෝ. ඒතෝ ඔයයි සියුම් වෙනස්කම් තියෙනවා. එතකොට බුදුදහම ඇහුන් නැතත් ලෝකේ සත්පුරුෂයෝ ඉන්නවා. සක්විති රජවරු වගේ
වෙන්නේ.
නේද? ඒගොල්ලන්ට කියන්නේ සෝවන් වුණා කියලා. සෝවන් වෙන්න නම් ඊට වඩා තව අංග ටිකක් යෙදෙන්න ඕන.
හැබැයි මෙහෙමත් තියෙන දෙයක් තියෙනවා. සෝවන් වුණාම ඔක්කොම දෘෂ්ටි නැති වෙනවා නේද? දෘෂ්ටි ඊට පස්සේ දෘෂ්ටි. එහෙමකට
නෝ. ඒ වුණාට රහත් වුණා කියන්නේත් නැහැ නේ.
ඔව්. අය ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙලා නැහැ. දෘෂ්ටි නැති වෙනවා නේද?
අවිද්‍යාව නැති වෙලා
නැහැ. දෘෂ්ටි එහෙම් පිටින් නැති වෙනවා නේද සෝවන් වුණා මං හිතන්නේ.
ඔව් 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 ඔව්. එතකොට සෝවන් ගතියයි ලෝකේ ඉන්න හොඳ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙයි අතර වෙනස බලන්නකො එතකොට ඔක වැටහි. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් සෝවාන් වෙලත් නැහැ දහම ඇහිලත් නැහැ ඒ වුණාට ඒගොල්ලෝ ලෝකයේ ශ්‍රේෂ්ඨ කියලා කියන පිරිසක් ඉන්නවා. විශේෂයෙන් ඔය දුක නැති කරන්න හොයන පිරිස. එහෙම හැමෝටම හිතෙන්නේ නැහැ. ඒගොල්ලෝ උත්සාහයක් දරනවා. දහම ඇහිලා නැහැ. ඒ වුණාට යනවා ඔය අරූපාවචර ධානය වගේ ඒ පැත්තට යන්න ලේසි නෑ. අපි මේ කියන මට්ටමට එහාට අපි හිතන මට්ටමට එහාට හිත දියුණු කරපු අය. මොකද ඒගොල්ලෝ කාමයන්ගෙන් වෙන් වෙනවනේ. ඒකම කොච්චර දෙයක්. කාමයන්ගෙන් වෙන් වෙන විවිච්ච කාමේහි කියන තැනම නිකන් අපිට හිතන්නවත් පුළුවන්. එහෙම අය හිටියනේ බුදුදහම ඇහිලා නැත. විවිච්ච කාමේ නේද?
විවිච්ච කාමේ විවිච්ච අකුසලේ.
ඔව්. අපි නිකන් මේ මිත්‍යා දෘෂ්ටි කියලා කිව්වට අපට වඩා කියන්නේ ඉහළ වට්ටමක හිටිය ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා. හරි? ඒගොල්ලන්ට කියනවා සත්පුරුෂයෝ කියලා. ඒකට සත්පුරුෂයෝ කියන එකයි ආර්ය මාර්ගයේ ඉන්නවයි කියන එකයි ඒකේ වෙනසක් තියෙනවා. ආර්ය කියනකොට බුදුදහම ඇහිලා ඊතර වෙන මාර්ගයට වැටුණා වෙන්න ඕන. අරගොල්ලෝ ලෝකෙයි තිය උසස් ගති තිබුණාට ඊතර වෙන මාර්ගයට වැටිලා නැහැ. ඒගොල්ලෝ තමයි ඒ කියන්නේ බ්‍රහ්මත්ඵල මට්ටමට ඔය දැන් අපි සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ හොඳම දේවල්නේ. මෛත්‍රිය, මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන්නේ ඒවයි උපරිමයට ගිය මට්ටමක්නේ. බ්‍රහ්ම මට්ටම කියන්නේ සතර බ්‍රහ්ම විහරණ කියන්නේ ඒකයි. සතර බ්‍රහ්ම විහරණ තියෙන සෝවන් වෙන්න ඕන නැහැ.
එහෙම.
තේරුණා නේද? හැබැයි ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයිනේ. මෛත්‍රියෙන් උපරිමයට ගිය කෙනා ශ්‍රේෂ්ඨ නැද්ද? තේරුණා නේද?
එහෙමයි.
සංකල්ප කරන්න බෑ. එතකොට ඒගොල්ලා නියත මිත්‍යා දෘෂ්ටිය කියනකොට අපි ගන්න එපා මේ මේ නිවන් මාර්ගය චතුරාර්ය සත්‍යෙම්ම නෙමෙයි මනින්නේ. හරි. ලෝකයේ ශ්‍රේෂ්ඨ ගතියට එන්න සම්මාදිට්ඨියක් ඕන. හැබැයි ඒකට කියන්නේ අපි ඊතර වෙන සම්මාදිට්ඨිය කියලා කියන්නේ නැහැ. ඒකයි අර මහා චත්තාරීසක සූත්‍රයේ සම්මාදිට්ඨිය දෙආකාරයි කියනවා මිසක් සම්මාදිට්ඨි දෙකක් නෙමෙයි. ඒක දෙආකාරයි. හරි. දෙකක් තියෙන ඇත්තට මිත්‍යා දෘෂ්ටියයි සම්මාදිට්ඨියයි විතරයි. ඒකට සම්මාදිට්ඨිය දෙආකාරයි. දෙආකාරයි කියනකොට ආර්ය දර්ශනයේන එක චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒක බුදුදහමක් ඇහිලා දැක්කායට විතරයි එතෙන්ට එන්න පුළුවන්. අන්‍ය ශ්‍රේෂ්ඨ වුණ අයට එන්න බෑ එතෙන්ට. ඇහෙනකම්. අනේ ඒ වගේ වෙනසක්. ඕක ඉතින් අපි එච්චරම තේරුමක් නැහැ මේ වචන දෙකක් අල්ලගෙනනේ කතා කරන්නේ. ඊට වඩා එගීමයි ගන්න.
මම අපේ හිතේ නිකන් වචන දෙකක් තියෙදිලා තියෙන්නේ ඉතින් මොකක් හරි වෙනසක් තියෙන්නේ.
ඔව්. අය බුදුහාමුදුරුවෝ යදපු වචනනේ ඉතින් අපිට ඒව නැහැ කියන්න බෑ.
ටෙක්නොරල් මතද සම්මාදිට්ඨිය කියන්නේ මොකුත් දෘෂ්ටියක් නැති කමම නේද සම්මාදිට්ඨිය කියන්නේ ඒ වගේද?
නෑ නෑ නෑ. එහෙනම් දිට්ඨිය කියන කැලල දාන්නේයි. සම්මා කියන එකත් එක්ක.
ඔව් එහෙනම් ඉතින් දෘෂ්ටියක් ඔක්කොම දැන්
අර
සෝවාන් වෙනකොට
අර කවුදලා කියන්නේ මං හිතන්නේ දීගණකද කොහෙද ඇවිල්ලා කියන්නේ මට කිසිම දෘෂ්ටියක් නැහැ කියලා.
ඔව් ඒක ඒකත් ඉතින් එයා හිතාගත්ත දෘෂ්ටියක්
නේද? සම්මාදිට්ඨිය කියන්නේ ඒකටත් අපි දෘෂ්ටියක් කිසිම දෘෂ්ටියක් නැති බව කියන්නේ තායි දෘෂ්ටිය. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ යහපත් යහපත් දැක්මක් නැතුව නෙවෙයි යහපත් දැක්. යහපත් කියන එකේ තියෙන ලෝකෙට යහපත් වෙන්නත් පුළුවන්, ඊතර වෙන පැත්තෙන් යහපත් වෙන්නත් පුළුවන්. ඊතර වෙන පැත්ත එක්ක බලනකොට අනිත් ඔක්කොම ඉතින් ලෝකෙටයි ඉතින් ලෝකෙට අයිතිද ඊතර වෙනවද කියන දැක්ම වෙනම එකක්. අපි සම්මාදිට්ඨිය කියනකොටත් ඒකත් ලෝකේ කතාවක්මයි ඇත්තටම. තව විදිහට කිව්වොත්.
දැන් අර බුදුහාමුදුර සමහර ප්‍රශ්න වලට උත්තර නොදෙන්නේ ඒක දෘෂ්ටියකට වැටෙන හින්දා ඒ වගේ කියලා?
නෑ නෑ. නෑ ඊට වඩා බලන්න දැන් රහතන් වහන්සේට හරි බුදුහාමුදුරන්ට හරි සම්මාදිට්ඨිය තියෙනවා කියලා අපිට කියන්න ඕනද?
නෑ.
එහෙම සඳහන් නෑ. මාර්ගේ ඕන වෙන්නේ ලෝකේ ඉන්න අයට. අරෂ්ටාංගික මාර්ගේ නේද? ඊතර වුණාට පස්සේ ඒ කතාව අදාළ නැහැ. ඊයේ දෙන්නේ. අන්න එතකොට නම් ඔබතුමාගේ කතාව කියපෑ. එතකොට සම්මාදිට්ඨිය කියන එකත් ඊයේ දෙන්නේ නැහැ. ඊතර වෙනකම්. ඈ? එතකොට ඒ සම්මාදිට්ඨිය කියන එකත් ලෝකෙ එක්ක කරන කතාවක්. ඊතර වෙලා නැහැ.
සාපේක්ෂව. එහෙමයි. රයි වන්ට බොන්
කිරුවසන්. හරි. හරි. පෙරවන් සරණ තව ප්‍රශ්න
පෙරවන් සරණයි සර් ඇහෙනවද තිරවන් සරණයි
ඇහෙනවා කියන්න
සර් මේ ඔය සම්මාදිට්ඨිය කියන එක මේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ මේ ඒ බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ ඒක පෙන්වන්න අවශ්‍ය ක්‍රමයක් විදියටනේ මේ මේ විදියට බලන්න කියන කාරණෙන් වගේ ඇක්ටිව් එක මේ සජීවී වෙන්නේ. දැන් අපි ඒකට සම්මාදිට්ඨිය කියලා අර්ථකථනය වෙනම අරගෙන හිතන්න ගත්ත ගමන් එතන කෙලින්ම බුදුහාමුදුරුවෝ පෙන්නනවා කියන තැනින් නෙවෙයි යන්නේ. ඉතින් එතනින් කොහොමත් මිත්‍යා දෘෂ්ටිය කියන කතාවට යනවා. ඒ කියන්නේ මේ අපි වරදවා ගත්ත දැක්මින් යන්නේ කියන එක යනවාමයි. ඒක මට කියන්න තේරෙන්නේ.
ඔව් අපි අර ගලප ගන්නවානේ සම්මාදිට්ඨිය මේකයි කියලා.
එතන මිත්‍යා දෘෂ්ටිය.
ඒක මිත්‍යා දෘෂ්ටිය කියනකට වඩා ඒක ආර්ය දර්ශනේ නෙවෙයි කියලා කියමුකෝ.
එහෙම නෑ මං කියන්නේ අපිට වෙන විදිය ඒක.
ඒ කියන්නේ අපි ගලප ගන්න යන තාක්කල් ආර්ය ඉතර වෙන කෘත්‍ය නෙවෙයි. අපිට ඕන අපි දැන් සමාධිය මොකද්ද කියලා ගලප ගන්නනේ. ඉතර වෙන කෘත්‍ය එහෙම කතාවක් නෑ ඒ මාර්ගයට යොමු වෙනකොට.
ඒක තමයි අර දැන් පුත්‍රචන්හාසේ අර අර අපේ අර දැන් සත්පුරුෂ ධර්ම විදිහට විස්තර කරපු ටික බුදුරජාන් වහන්සේ ඉන්න කාලේ බුදුරජාන් වහන්සේ ක්‍රමයේ පෙන්නන කාලේ අසත්පුරුෂ ධර්මයක්.
හැබැයි සත්පුරුෂයන්ට තමයි දැන් සත්පුරුෂ භාවයට ආවේ නැත්නම් මේ මේ දර්ශනේ කොහොමත් ගන්න බෑනේ.
ඔව් සර්. නෑ 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 කියන්නේ ඒ බුදුරජාන් වහන්සේ මේ ක්‍රමයේ පෙන්නද්දිත් අර ක්‍රමයේ ඉන්නවනะ එතකොට ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා සූත්‍රවල තියෙනවනේ අපිස. ඔය මේ කියන්නේ ධ්‍යාන වල යනවා යම් යම් විශ්වක ඉන්න එයා මේ 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 විදිහට මේ ධ්‍යාන ඒකයි එතනින්
නෑ ඒක ඒ කතා කරන මට්ටමත් එක්ක සාපේක්ෂයි. ඒක හැමෝටම කියනවා නෙවෙයි.
එහෙමයි සර්.
ආර්ය මාර්ගයේ ඉන්න අයට පෙන්නත හැකි අර ලෝකෙ එක්ක ඉන්න එක අසත්පුරුෂ එකක් නේ කියලා ඒ මට්ටමට කියත හැකි. ඒකයි අර සෝවාන් කෙනාට බණ කියන එකයි සෝවාන් වෙන්න බණ කියන එකයි දෙකක් නේ. අහන කෙනාගේ මට්ටම අනුවයි ඒක ඒ ඒ ඇහෙන්නේ.
එහෙමයි සර්.
එතකොට එක්කෙනාට කතා කරනකොට එයාගේ මානසිකත්වයට දෙයක් කියනවා මිසක් මේකමයි හරි කියලා අර මේ ඒකයි අර වචන අල්ලගන්න එපා කියන්නේ. කෙනෙකුට කියන දේ තව කෙනෙකුට බුදුහාමුදුරුවෝ ඒක අනිත් පැත්ත කියනවා.
ඒක ඒ විදිහට තමයි සම්මාදි මේ සම්මාදිට්ඨිය කියන එක අරගෙන ගන්න. සජී කියන්නේ මොකද්ද විහ කියන්නේ ඒක වචනයක් විදිහට ගන්න වට වඩා එතන අර මෙන්න මේ විදිහට බලන්න කියලා වගේ තමයි.
තමන්ගේ මානසිකත්වෙත් එක්ක තමයි මේ කතා කරන්නේ. ඒකට අපි වචනයක් කරන් ඒකේ තේරුම නැකයි කියලා අර නිත්‍ය ගතියකට ඒකාන්ත ගතියකට යන්න බෑ. එතකොට දැන් අපි හරිම අසාධාරණයි මේ ඔය සම්මාදිට්ඨිය මොකද්ද චතුසත්‍ය සම්මාදිට්ඨිය කතා කරන එක.
ඔව් ඉතින් එහෙම
නේද ආපු අය ඒකට එනකන් ඔය දෙකේ වෙනසක් කතා කරන්න බෑ.
එහෙම නැත්නම් තනියම කතා
කරන්න
තව කෙනෙක්ට එක සංවා කියන්නේ දැන් අපි මන්ස එක කතා කරන වනම් තමයි එතනත් ඒක අර්ථය මතු කරගන්න අවශ්‍ය නිසා ඒක කතා කරන්න පුළුවන්. නැත්තම් මම මේක අදහසක් විදියට සම්මාදිට්ඨිය මේකයි කියලා කියනවා කියන්නේම එතන නරක ගතියක් තියෙන. මොකද අල්ලන්නේ කියන්නේ මේක හරි කිය කියන්නේ දැන් මං දැන් කිව්වොත් එහෙම මේක හරි මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය කියලා කියනවා කියන්නේ කියන්න මං ඕනයක් තියාගන්න එපානේ මම සර්. දැන් මේකයි සම්මාදිට්ඨිය කියලා තනියම මට අදහසක් ප්‍රකාශ කරන්න දැන් සර්ට මම මේක විස්තරේ මට මම මේ හිතන් ඉන්න විදිහ කියලා කියන්න අදහස කියන එකයි මම මේක සමාජයකට කියනවනම් සම්මාදිට්ඨිය මේකයි කියලා එතන බෑනේ සර්. දැන් මං කොහොමද කියන්නේ මං දකින්නකම අනිත්‍යයක් දකින්න ඕනේ කියන එක සම්මාදිට්ඨිය කියලා. දැන් පාවිච්චි වෙන්නේ එහෙමනේ සර් සම්මාදිට්ඨිය කියලා. එතන
එහෙම මනින්න බෑ. ඒ කියනාගේ තමනම අසිතමත්තමනුව වෙනස් කතාවක්. ඒ හින්දා අපි සම්මාදිට්ඨිය මේකයි කියලා ගලපන්න යන තැනම තේරුමක් නැති එකක්. මූලිකව බලන්න පුළුවන්. නැත්තම් මේ බුදු කෙනෙක් පෙන්නන පැත්තද මේ කියන පැත්තෙන් කතා කරනවා මිසක් අර වචන වලට
තේරුවන් සර. සර් අර මේ මට අර මුල් පෑබාගේ මිස් වුණා. මේ මගේ දැන් පටන් ගත්තේ අර ආකාර ලිංග නිමිති උද්දේශ වල විස්තරය ගැන කිව්වද මොනවත් එහෙම?
මොකක්ද කිව්වේ?
අර පටන් ගද්දිම ඊයේ කලින් සතියේ සාකච්ඡාවේ ටිකක් වැඩිපුර කතා කරේ අර ආකාර ලිංග නිමිති උද්දේශ කියලා විස්තරයක් කරේ. ඒක ගැන කිව්වද මුකුත් මුල් පැය භාගයේ වගේ? අපි සර් හෙන්නතු වෙනවා.
ඒ අද කතා කළේ නෑ ආකාර ලිංග නිමිති උද්දේශ ගැන. ඒ කතා කළේ නෑ අද.
අර මණ්ඩලාවට ඇහුණා ලක්ෂණ ගැන
කරපු සාකච්ඡාවක් අපි මේ නිවන් මාර්ගයට යොමු වෙන්නම උදව්ව උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැමෝම රැස් කරගත්තු පින් මේවට සහ සම්බන්ධ වෙන දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. ඒ හැමෝම සතුටට පත් වෙන්න, දිවයිසුරු වැඩි දිනු කරගන්න, උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා කරගන්න, ඒ සතුටට පත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් පෞද්ගල සමවත් මේ සමවත් අපිට දහම පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන්ව මෙලෝ වශයෙන් අපිට කරදරයක් ඇති වෙන හැම වෙලාවෙම අපව ආරක්ෂා කරන්න, දිව්‍ය ආරක්ෂාව ලබා දෙන්න කියලා දෙවියන්ට පුණ්‍ය ආනුමෝදනා කරමු. මේ සාකච්ඡා මළගිය කවුරු හරි ඉන්නා නම් පින් බලාපොරොත්තු ඒගොල්ලොත් ඒ අනුමෝදන් වෙන්න හිටින උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා කරගන්න. අප සැමටත් මේ ජීවිතය තුළම ධම්ම අවබෝධයට මේ පිනත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි හැම දෙනාටම.
තෙරුවන් සරණයි ඩොක්ටර්. තෙරුවන් සරණයි හැම දෙනාටම.